නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
සාදු සාදු
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි අපි මේ විදිහේ යම්කිසි ප්‍රතිපදාවකට බැසගත් පිරිසක් කියලා අපිට හඳුන්වන්න පුළුවනි. ඉතින් මේ ප්‍රතිපදාවට බැසගත්තාම මේක පටන් ගන්නේ කොහොමද? මේකට මූලික අවශ්‍යතා මොකද්ද කියලා වගේ ප්‍රශ්නයක් කෙනෙක්ට මතුවෙන්න පුළුවන්. එතකොට එන්නේ වගේ ප්‍රශ්නයකට මොන විදිහේ උත්තරයක්ද අපිට දෙන්න පුළුවන්? මොකද්ද මේකට තියෙන මූලික සුදුසුකම මේ වගේ වැඩකට බැසගන්න? එහෙම නැත්නම් මූලිකව කොයි විදිහටද මේ පුහුණුව පටන් ගන්න තියෙන්නේ කියලා පොඩ්ඩක් කතා බහ කරන්න බැලුවොත් අන්න ඒක ගොඩ දෙනෙට වැදගත් වෙනවා, ගොඩ දෙනෙට අදාළ වෙනවා. ඉතින් එහෙම අහන ප්‍රශ්නයකට අපිට මේ විදිහට කියන්න පුළුවන්. එක්තරා විදිහක මේ මනුස්සත්වයම ඇති මේ පුහුණුව සඳහා ඒ විදිහේ පොඩි ඉඩකඩක්ම ඇති. මේ විදිහේ උප්පත්තියක් අපි ලබලා තියෙනවා. මේ විදිහේ manussත්ත්ව ප්‍රතිලාභයක් කියලා අපි කියන්නේ ඒක අපිට ලැබිලා තියෙනවා. අන්න ඒකම ප්‍රමාණවත් මේ වගේ වැඩකට බැස ගන්න මේ වගේ උත්සාහයක්, උනන්දුවක්, එහෙම නැත්නම් ප්‍රතිපදාවක් සඳහා යොමු වෙන්නේ. දැන් ඔක ඇයි මම මෙහෙම කියන්නේ කියලා කිව්වොත් අන්න මේ සිහිය කියන ගුණාංගේ නැත්නම් මේ අපි කරනවා කියන පුහුණුව අපිට මේ උපතත් එක්ක ලැබිච්ච දෙයක්. දැන් ඊයේ ළමයි පිරිසක් ඇවිල්ලා ඉන්දියා. ඒගොල්ලෝ සාමාන්‍ය 200ක් විතර ඇවිල්ලා ඉන්දියා. අලුත්ම දරුවෝ, කවුරුත් දන්නේ නැහැ මොකද්ද මේ කියලාවත්. මේ වයස 18ක්, 16ක්, 18ක් වගේ වෙන පිරිසක්. එතකොට මේ තරුණ වයසට නෝල් එකක් පිරෙන්න 200ක් ඇවිල්ලා ඉන්දියා. ඉතින් මම හැවවා දැන් මේක දන්නවද කලින්? එතකොට දෙන්නයි දන්න කට්ටිය ඉන්නේ. ඉතුරු කිසිම කෙනෙක් දන්නේ නැහැ. එතකොට මොනවා කරනවා කියලාද මේකන් ආවේ? ආ, භාවනා කරනවායි කියලා තමයි එකන් ආවේ. අනේ අම්මේ, භාවනා කරන්න නම් බලාපොරොත්තුවක් නැහැ. මේ වයසට භාවනා කරන්න කියන්න ඕනේ නැහැ. ඒක පස්සේ බලමු. නිකන් හැට පැනලා හොට බිම ඇනුනහම වගේ නේ, කඳ නැග ගන්න බැරි වුණහම වගේ තමයි භාවනා කරන්න කට්ටියට මතක් වෙන්නේ. ඉතින් කොහොම වෙතත් අන්න අර අලුත්ම පිරිසක්, අර විදිහේ කවදාවත් මේ විදිහේ පණිවිඩයක් අහලා නැති පිරිසක්, ඉතින් ඒගොල්ලන්ට යම් කිසි විදිහක මෙන්න මේකයි අපි කරන්න යන්නේ, මේක මේ වැඩි වැඩියෙන් ජීවත් වෙන්න කරන ආරාධනාවක් වගේ දෙයක්. මොකද මේ වර්තමාන මොහොත ගෙවෙන්නේ මේ ජීවිතේ තමයි. අපි හිතනවා මේ අතීත අනාගත ගැටලෑම තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. නමුත් ඇත්තට මෙන්න මේ ජීවිතේ ගෙවෙන්නේ මෙන්න මේ වර්තමාන මොහොතේ. මේ ගත වෙන මොහොතක් පාසා ජීවිතේ ගෙවිලා යනවා. අන්න ඒ ජීවත් වෙන්න කරන ආරාධනාවක් මෙතන තියෙන්නේ කියලා අන්න යම් කිසි පැහැදිලි කිරීමක් ඒ පිරිසට සිද්ධ කරා. එතකොට මේ සමහර කෙනෙක් හිතනවා නිකන් මේ විදිහේ පුහුණුවකට ගියාම මේ ලෝකේ දිහා බලන්නේ නැතුව ඉන්නවා, මේ යම් කිසි විදියක අපි කියමු කොහොමද නිකන් ගල් පිළිමයක් වගේ ඉන්නවා, ගහක් ගලක් වගේ ඉන්නවා කියලා ඒ විදිය හැඟීමක් කෙනෙක්ට මතුවෙලා එන්න පුළුවන්. ඔය අර වෙන මුකුත් නෙමෙයි, ඔය අර බණේ තමයි ඔය ඔලුවට දාගෙන ඉන්නේ. ආසත්තේ අන්දෙක් වගේ, කන් ඇත්තේ බීරෙක් වගේ, අර විදියට ශක්තිය ඇත්තේ දුරලෙක් වගේ, අන්න ප්‍රඥාව ඇත්තේ මෝඩයෙක් වගේ, ඒ වගේම පණ ඇත්තේ මලා වගේ ඉන්නවා කියලා ඔය කතාව ඒ බණේ තමයි ඔය කට්ටිය කියන්නේ. ආ, මම නම් අරමුණු ගන්නේ නෑ, මට නම් ඇහුනේ නෑ, මට නම් දැනුනේ නෑ කියලා අමුතු කතාවක් ඉදිරිපත් කරන්න හදනවා. නමුත් ඒක යම් කිසි විදියක අර එක විදියක අපිට කියන්න පුළුවන් මේ පුහුණුවට බැස ගන්න මූලික අවධියේදී කරන විකෘතියක් කියලා අපිට කියන්න පුළුවන්. යම් කිසි විදියක මේකට ඉඩකඩක් හදාගන්න යම් කිසි විකෘතියක් කරනවා. ওই විකෘතිය ගොඩක් වෙලාවට අවශ්‍ය වෙන්නේ බෞද්ධයාට තමයි. බෞද්ධයාට තමයි ඔය වගේ ප්‍රශ්න එන්නේ. එහෙම නැති කෙනෙක්ට එහෙම අදාළ නැහැ. දැන් ඔය වයසේ ඉන්න තරුණ දරුවන්ට ඕක අදාළ නැහැ. ඒගොල්ලන්ට නිකං මේ බලන්න මේ වර්තමාන මොහොත වැඩි වැඩියෙන් ජීවත් වෙන්න කොහම මේ ළමයින්ට අනේ අගේට යස අගේට දැනෙනවා හැම මේ තියෙන වර්තමාන මොහොත. ඔක නිකං ඇස් වහගෙන ඇස් මෙන්න පෙනනවා වගේ අර මුණු ගන්නේ නැතුව මට නම් මුකුත් දැනුන්නේ නැහැ. එහෙම ලං වෙන්නේ නැහැ මට නම්. එහෙම මේ සින්දු ඇහුණට ඇහෙන්නේ නැහැ මට නම්. ඇස් පෙවුණට පේන්නේ නැහැ මට නම් කියලා අමුතු නිකං විකෘතියක් දනවන්න අවශ්‍යතාවයක් නැහැ. අන්න මේ සරලව මේ මොහොතට බැසගත්තොත්. ඉතින් අර අපි මුලදී ටූල් එකක් විදිහට අපිට අතට දෙන දෙයක් අන්න ඒකෙන්ම ලෙඩක් හදාගන්නවා. බේතෙන් හැදිච්ච ලෙඩ කියලා තමයි ඔයාලට කියන්නේ. එතකොට අමුතු විකෘතියක් ඔස්සේ ගමන් කරනවා. ඒ විදිහේ අමුතු එකක් ප්‍රොමෝට් කරන්න හදනවා. නමුත් මෙන්න මේ කියන පුහුණුව එක්තරා විදිහක වැඩි වැඩියෙන් ජීවත් වෙන්න කරන ආරාධනාවක්. ඒක අපිට කරන්න පුළුවන් බය නැතුව අර වගේ තරුණ වයසක ඉන්න පිරිසකට වුණත්. මොකද ඒ දරුවෝන්ගේ ජීවිතේ එපා වෙලා නැහැනේ තාම. මෙතන ඉන්න කට්ටිය සමහර විට එපා වෙච්ච කට්ටිය වගේ තින්න පුළුවන්. එහෙම වෙලා නැහැ තාම ඒගොල්ලන්ට. ඒතකොට ඒගොල්ලන්ට ওই ජීවිතේ එපා වෙන බණ කියලා වැඩක් නැහැ. ඒ වෙනුවට අන්න මේ ජීවත් වෙන්න පුළුවන්ද කියලා බලන්න. වැඩි වැඩියෙන් වෙනතට වැඩියෙන් ජීවත් වෙන්න පුළුවන්ද කියලා බලන්න. මොකද මේ ජීවිතේ ගෙවෙන්නේ වර්තමාන මොහොතේ. ඉතින් අන්න ඒ විදිහ ආරාධනාවක් කළා. මෙන්න මේ සිහිය පිළිබඳ යම් කිසි පැහැදිලි කිරීමක් කළා. මෙන්න මේ වගේ පුහුණුවක් තමයි අපි කරන්නේ කියලා මේ පිරිසකින් මම ඇහුවා. දැන් සිහිය ඕගොල්ලෝ මෙහෙට එනකොටම අරන් ආපු එකක්ද නැත්නම් දැන් මම ඇවිල්ලා මෙතන වාඩි වෙලා වැඩර් වගේ දීපු එකක්ද කියලා. අන්න එතකොට කියනවා දැන් 10ක් 15ක් වගේ පිරිසක් අත ඉස්සුවා. මේ අපි එනකොටම අපි ළඟ තිවිලා තියෙනවා. අපි මේ විදිහට මෙහෙට එනකොටත් මේක අරගෙන තමයි ආවේ කියලා 10ක් 15ක් වගේ අත ඉස්සුවා. ඉතුරු ටික ඔක්කොම අර 200න් අත උසලා කියනවා නෑ නෑ හාමුදුරුවෝ තමයිලු දුන්නේ. ඉතින් මං ගියා කොලර් එකක් තියෙනවා නම් ඇත්තටම හදාගන්න වටිනවා. වෙලාවට කොලර් එකක් නෑ. ඈ මට නිකන් ලොකු ආඩම්බරයක් ගන්න වටින කතාවක්. හැබැයි ඕක නෙමේ සත්‍ය. මෙහෙ එනකොටම ඕක අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉස්සරණේට එනකොට ගෙදරදිත් ඕක තියුණා. මීට කලින් ජීවිතෙත් ඕක තියුණා. අවුරුද්දකට විතර කලිනුත් කල්පනා කරලා බැලුවා නම් සතිමත් මොහොතක් සතිය ගැන අහන්නවත් නැතුව සතිමත් මොහොතක් හොයාගන්න පුළුවන් වෙයි. එතකොට මෙන්න මේ පුහුණුවකට බැසගෙන අපි මොකද්ද කරන්නේ? අපි පෙන්නවා මෙන්න මේ දැල්මේ තියෙන වටිනකම. ඔය බලන බැල්මේ තියෙන වටිනාකම විතරයි අපි පෙන්වන්නේ. මේක තමයි මේ මානව මනසේ තියෙන වටිනම බැල්ම. ඒක තේරුම් ගන්න. ඒකට නියම වටිනාකම දෙන්න කියන ආරාධනාව තමයි අපි සිද්ධ කරන්නේ. ඒතර ගොඩ දෙනෙක් මේක නිකන් හරි නීරස බැල්මක් මේක ඇත්තටම. මේ බැල්මට වැඩිය කිසිම කෙනෙක් කැමති නැති වෙන්න පුළුවන්. ඈ මේකට වැඩිය මොකක් හරි කරන්න ඕනේ කියන බැල්මක් නිතින් දැනගන්නවා කියන කෘත්‍යයට කැමති නැහැ. දැන් ඊයේ කෙනෙක් අහනවා ආම්දුරනේ මොකක් හරි තියනවා නම් අසනීපයක් අමාරුවක් වේදනාවක් මේක දන්නේ නැතු ඉන්න එක ලාභයි නේද කියලා අහනවා. දැන් මරණ මොහොතේ උනත් වේදනාවක් ආවොත් ඒක මගහැරලා ඉන්න පුළුවන් නම් ලාභයි නේ කියලා අහනවා. කෙනෙක් වෙන් වෙලා ගියොත් එයා ගියපු බව දන්නේ නැත්නම් හොඳයි නේ. නොකියාම ගියොත් ලාභයි නේ කියලා අහනවා. නමුත් මේ ජීවිතයේ ස්වභාවය තමයි ඔහොම දේවල් මගහරිමින් තමයි අපි ජීවත් වෙන්නේ. සමහර විට මුළු ජීවිතයක්ම ගෙවන්න උත්සාහ කරනවා. නමුත් නැවත නැවත යථාර්ථය ඇවිල්ලා දොරට තට්ටු කරනවා. නැවත නැවත තට්ටු කරනවා. ඒ යථාර්ථයට අපිව අමතක වෙලා නැහැ. අපි යථාර්ථය අමතක කරන්න හැදුවට. එතකොට අර විදිහට ජීවිත කාලයක් පුරාවට වේදනාවක් නොදැනී කල් ගෙවන්න උත්සාහ කරන කෙනෙක් අන්න යම්කිසි විදිහක දවසක වේදනාවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එහෙම ඇස් වහලා ඉන්න බෑ. ඒක නෙමෙයි මේ ජීවිතයේ යථාර්ථය. ඊට වැඩිය ඇත්තටම එක්තරා විදිහක කටුකයි මේක. ඒ කටුක බව සුන්දරත්වයකට අරගෙන මේක තමයි ජීවත් වෙනවා කියන්නේ. කඳුළු පෙරාගෙන හඬන එකත් ජීවිතේම කොටසක්. හොඳට හිනා වෙමින් කල්ගත කරන එකත් ජීවිතේම කොටසක්. අන්නේ දෙකම සමහිතින් බාර ගන්න අපිට පුළුවන්ද? අන්නේ විදිහේ උනන්දුවක් උත්සාහයක් තමයි මේ ඇති කරගන්න හදන්නේ. මග ඇරීමෙන් නම් ජීවත් වෙන්න උත්සාහ කරාට එහෙම බෑ. ඒ වෙනුවට මේකේ අමුතු කටුක යථාර්ථයක් තියෙනවා. අර ෆේරිටේල්ස්වල නොපෙනෙන පැත්ත ජීවිතේ තියෙනවා. මූවිස්වල චිත්‍රපටිවල නොපෙනෙන පැත්තක් ජීවිතේ තියෙනවා. ඒක අපි හරි ආසයි අනේ චිත්‍රපටියක් වගේ මගේ ජීවිතෙත් කෙලවර වුණා නම්, ෆේරිටේල් එකක් වගේ මගේ ජීවිතෙත් කෙලවර වුණා නම් කොච්චර ලස්සනද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. නමුත් ඇත්තටම ඔය නොපෙනෙන පැත්ත මොකද්ද? දැන් අර මොකද්ද අර ගෙම්බි කුමාරයාගේ කතාවේ වුණත් අනේ ඉතින් අන්තිමට බොහොම සතුටුයි දෙන්නා එකට එකතු වුණා. හැබැයි යෝගි ඉතුරු කෑල්ල නෑනේ පාට්ටු. මොකද්ද එහෙනම් මේ දෙන්න කොහොමද ජීවිතේ ඉතුරු කාලේ ගෙව්වේ? අන්තිමට මේ ගෙම්බි කුමාරයාව ඩිවෝස් කරලා දාලා යනවද දන්නේ නෑනේ මේ කුමාරි. එහෙමත් වෙන්න බැරි කමක් නෑ. දෙන්න ගෙම්බියෙක් එක්ක මොකක් හරි සම්බන්ධයක් අත ඇති කරගත්තොත් අර පරණ පුරුද්දට කියලා. අන්න ඉතින් ඒ පාට් එක නෑනේ ඒක මිසින්. එතකොට අන්න ෆේරි ටේල්ස් වල නැති එකක්, චිත්‍රපටි වල නැති එකක් මේ ජීවිතේ තියෙනවා. අන්න ඒක තමයි නියම ජීවත් වීම, ඒක තමයි නියම යථාර්ථය. අන්න ඒකට මුහුණ දෙන එක ටිකක් කටුකයි, අමාරුයි, අපහසුයි. හමුවීම් වගේම වෙන්වීමුත් තියෙනවා. හමුවීමට අපි කැමතියි, නමුත් වෙන්වීමට අපි කැමති නැහැ. වෙන්වීම නොදැක්කොත් ලාභයි, වෙන්වීමක් හමු නොවුනොත් ලාභයි කියලා අපි කියනවා. අර පහුගිය දවසක කෙනෙක් කියනවා මේ මට නම් මැරෙන්න කිසි බයක් නැහැලු. මට මැරෙන්න කිසි බයක් නැහැ. මට මේ ගෙදර කට්ටිය මැරෙන්න කලින් මැරෙන්න පුළුවන් වුණොත් ප්‍රශ්නයක් නැහැ කියලා කියනවා. ඔය මොකද්ද ඔය කියන්නේ? අයියා කියන්නේ මට මේ ගෙදර කට්ටියගේ මරණයක් දකින්න ලැබේවා, මම මැරුණාට කමක් නැහැ. ඉතින් ඔය මරණය කියන්නේ වටපිටාවේ කට්ටිය මැරෙන එක හරි, තමුන් මැරෙන එක හරි, මේ හදාගත්ත ලෝකේ තමයි මරණයට ලක් වෙන්නේ. එහෙම නැතුව මේ ජීවිතේ කෙලවර වීමම නොවේයි. එතකොට වටපිටාවේ එක එකා මැරිලා මැරිලා යනකොට ඒකත් මරණයම තමයි. ඒකත් මරණයම තමයි. ලැබිච්ච එකතු කරගත්ත දේවල් මැරිලා මැරිලා යනකොට ඒකත් මරණයම තමයි. ලං කරගත්ත අල්ල බදාගත්ත පුද්ගලයෝ මැරිලා මැරිලා යනකොට ඒකත් මරණයම තමයි. මැරිලා කියන්නේ නිකන් මැරිලාම නොවෙන්න පුළුවන්. ආයෙ උනාට වෙන් වෙලා යනවා. වෙන් වෙලා යනවා. අන්න ආස්වාද දකිනකොට ටික 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 ආදීනව පේන්න පටන් ගන්නවා. ආදීනව පේනකොට තේරෙනවා වැඩේ පොඩ්ඩක් අවුල්. අර හොඳට හිතවත් ඉන්දිය කට්ටිය හිතරි දෙන වචන කියනකොට අමාරුයි. යාළුවෝ ලොකු වෙනකොට වෙනස් වෙනකොට අමාරුයි. අන්න එතකොට කරදර ගන්නවා, වෙහෙස පීඩාවට ලක් වෙනවා. එතකොට අර ලෝකේ මරණය තමයි නියම මරණය. ඒකනේ ඔය වයසක කට්ටියට සමහර වෙලාවට එලා තියෙන්නේ. මොකද්ද? පට්ට ද්වේෂයෙන් තමයි කල්ගත කරන්නේ. මොකද්ද හේතුව? මේ මුළු හදාගත්ත මුළු සිහින ලෝකයක් තියනවාද ඒක මැරිලා. තාම පණනන් තියෙනවා, උස්ම වැටෙනවා. හැබැයි ද්වේෂයක් විතරක් ඉතුරු වෙලා තියෙනවා. මොකද්ද හේතුව? අනේ යම් යම් විදියක ලෝකයක් තනාගත්තද ඒක දැරටම මැරී ඇත. ඒක නිසා මෙන්න මේ ජීවිතේ ජීවත් වෙනවා කියන්නේ යම් කිසි වෙලාවක කඳුළු සලාගෙන හඬනවා වැළපෙනවා වෙන්න පුළුවන්. තවත් වෙලාවක බොහොම සතුටින් හිනා වෙනවා, කෑ ගහනවා වෙන්න පුළුවන්. ওই දෙකම එක විදිහට බාර ගන්න පුළුවන්ද කියන ආරාධනාවක් තමයි තියෙන්නේ. ওই දෙකටම එක විදිහේ අපි කියන්නේ බොක්කෙම් කියලා. බොක්කෙම් මේ වැඩ දෙකම කරන්න පුළුවන්ද කියන ආරාධනාව තමයි තියෙන්නේ. බොක්කෙන් අර හොඳ වැඩ කරන්න පුළුවන්. කවුරු හරි කෙනෙක් එක ලව් කරන්න පටන් ගත්තාම නම් ඔන්න බොක්කෙම් මේ වැඩේ කරන්න පුළුවන්. හැබැයි උත් එක තරහ වෙන එකත් ඒ විදිහට බොක්කෙම් කරන්න පුළුවන් අන්න වටිනවා. එහෙම වෙන් වෙලා යන දවසටත් බොක්කෙම් හඬන්න වැළපෙන්න පුළුවන් නම් ඒකත් වටිනවා. අන්න ඒ විදිහේ යම් කිසි විදියක වැඩි වැඩියෙන් ජීවත් වීමට කරන ආරාධනාවක්. එතකොට හිනාවත් කඳුලත් දෙකම අන්න එකට ගැළපිලා තියෙනවා. එක ඒක ඈඳුත්තක් කියලා අපිට කියන්න පුළුවන්. එකිනෙකාට අන්න එකිනෙකා මත පදනම් වෙලා තමයි දෙදෙනාම ඉන්නේ. එතකොට ඒ වගේ ජීවත් වෙන්න අන්න ආරාධනාවක්, මේ ජීවිතේ වැඩි වැඩියෙන් මුහුණ දෙන්න කරන ආරාධනාවක්. ඉතින් ඒක අන්න අර විදිහේ පිරිසකට ගෝචර වෙනවා. සමහර විට බෞද්ධයෙක්ට ගෝචර නොවුනට අර වගේ තරුණ පිරිසකට ගෝචර වෙන්න පුළුවන්. මේ කියන්නේ මේ විදිහේ මේ සරලත්වයක්, මෙන්න මේ ජීවිතයට එළඹීමක්, මෙන්න මේ අපි කියමු ෆෝන් වලින් කම්පියුටර් වලින් දුරස් වෙලා මෙන්න මේ තමුන්ගේ දරුවා එක්ක සෙල්ලම් කිරීමක් වෙන්න පුළුවන්. ආවේ තියෙන ජීවිතේ අන්න ඒකට යන්නේ. අයියෝ මේ මොන වදයක්ද කිව්වට ඒකේ තියෙනවා පොදුම පුදුම නිකන් ආශ්චර්යයක්. ඕක තමයි ජීවිතේ. ඔතනින් එහාට යම් කිසි දෙයක් බලාපොරොත්තු වුණොත් සීන ලෝකයක් ලැබුවොත් අන්න ඒ ලැබීමත් එක්කම අඳුරක් විපතක් මතුවෙලා එනවා. ඉතින් ඔන්න ඔය විදිහේ ජීවත් වෙන්න කරන ආරාධනාවක්. එතකොට ඒ ආරාධනාවට මූලික සුදුසුකමක් විදිහට මනුෂ්‍යත්වයම ප්‍රමාණවත්. හැබැයි වැඩේ කියන්නේ මෙන්න මේ බැල්ම වැඩි පිරිසක් අගය කරන්නේ නැහැ. ඔය සතිමත් බැල්ම කියන එක හරි නීරසයි. හරි නීරසයි. සමහර විට බැලුවාම පේන්නේ හොඳ දේවලුත් නොවෙයි. මහා කටුක එපා කරපු දේවල් තමයි පෙනෙන්නේ බැලුවාම. නමුත් අන්න ඒ බැල්මේ තියෙන වටිනකම තේරුම් ගන්න මෙන්න මේ මිනිස්යාගේ ඔය තියෙන කැපැසිටි එකේ උපරිම තමයි ඔය. උපරිම තමයි ඔය මෙන්න මේ බැල්මක් බලනවා දැනුවත්. දැනුවත්. හැබැයි ඒක හරි නීරසයි. විතේක හරි කටුකයි. අන්නේ බැල්ම තමයි අපි මේ පුරුදු කරන්න උත්සාහ කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේත් බුද්ධත්වයක් හොයාගෙන ගියා. මේ කෙලෙස් වල දුරු කිරීමක් හොයාගෙන ගියා. මේ විදිහ යම්කිසි දෙයක් හොයාගෙන ගියා. අන්තිමට මොකද්ද තේරුම් ගත්තේ? අන්තිමට මොකද්ද තේරුම් ගත්තේ? කැපැසිටි එක. අන්න තේරුම් ගත්තා. මේ මම කඳු මුදුනක් වගේ මේ වටේට මහා හුලඟක් හමනවා. මහා උලඟක් හමනවා. නොයෙකුත් දේවල් මතුවලා එනවා. මාරයා නොයෙකුත් රංගන ඉදිරිපත් කරනවා. හැබැයි මම සැලෙන්න අවශ්‍ය නැහැ. හැබැයි මමට ඒක දැනගෙන ඉන්න පුළුවන්. ඇහැ වහලා නෙමෙයි දැනගෙන ඉන්න පුළුවන්. දැනගෙන ඉන්න පුළුවන්. එතකොට අන්න ඒ විදිහේ දැනුවත් භාවයක් ගැන තමයි කියන්නේ. එතකොට ඒ දැනුවත් භාවය සඳහා අන්න මනුස්සත්වයක් තියෙනවා නම් මේ මනුස්සත්වේ නාමෙන් අපිට මේකේ දෙන්න පුළුවන්. අයෝකට නිකන් හැමේ වර්ණයක් අදාළ නැහැ. ආගමක් අදාළ නැහැ. ජාතියක් අදාළ නැහැ. ඒ වෙනුවට මෙන්න මේ කාටත් පොදු දේ කාගෙත් තියෙන ප්‍රകൃතිය පිළිබඳ කතාවක් තමයි මෙතන තියෙන්නේ. එතකොට කෙනෙක් අහනවා එහෙනම් දැන් කොහෙදිද ඕක කරන්න ඕනේ? කොහෙදිද ඔය පුහුණුව කරන්න ඕනේ? කොහමද ඕක කරන්න ඕනේ? කොතනද ඕක කරන්න ඕනේ කියලා ඔය විදියට අහනවා. එතකොට අන්න මේ තැනත්තගෙන් නැවත ප්‍රශ්නයක් විදිහට අහන්න පුළුවන්. කොහෙද දැන් ප්‍රශ්නේ තියෙන්නේ? ප්‍රශ්නේ තියෙන්නේ ගෙදරද? ප්‍රශ්නේ තියෙන්නේ නිස්සාරණේද? ප්‍රශ්නේ තියෙන්නේ වෙන මොකක් හරි මූදු හතකින් එහා රටකද? කොහෙද ප්‍රශ්නේ තියෙන්නේ? අනේ එතකොට කෙනෙක් කල්පනා කරනවා කොහෙද ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ? මේ කෙලස් කියලා අපි කියනවා, එහෙම නැත්නම් රාග ද්වේෂ මෝහ කියලා කියනවා, නැත්නම් ෆ්‍රික්ෂන් එකක් කියලා කියනවා, වෙහෙසක් පීඩාවක් කියලා කියනවා, ඕක කොහෙද තියෙන්නේ? හොඳට කල්පනා කරලා බැලුවොත් තේනවා මගේ ඇතුළෙම තමයි. මගේ ඇතුළෙම තමයි මෙන්න මේ ෆ්‍රික්ෂන් එක තියෙන්නේ. මගේ ඇතුළෙම තමයි මේ වෙහෙස තියෙන්නේ. අන්න එහෙනම් එතරම් තමයි ඉතින් පුහුණුවක් තියෙන්නේ. ආයි වෙන කෙනෙක් ගාව, වෙන තැනක් ගාව, වෙන රටක නොවේයි. ඒ වෙනුවට අන්න ඇතුළ දිහා බැලුවා නම් අන්න ඒ ඇතුළතම පුහුණුවක් ගැළපිලා එනවා. එතකොට තමුන්ගේ හිත තුළ තමයි මේ පුහුණුව තියෙන්නේ. එතකොට අර පොඩි කෙනෙක් කියනවා, ස්වාමීන් වහන්සේ මට මේ පුහුණු කරන්න උනේ නැහැ සිහිය පෞගිය සති කීපෙම. මේ මට පුදුම ලව් එකක් තියෙනවා, පුදුම ආදරෙන් කියන්නේ මේ කරන්න උනේ නැහැ. ඇයි? අපි ගියා ඉන්දියාවට, ගියා නේපාලෙට, ගියා ඉතින් ට්‍රැවලින්. මේකින්ද බැරි වුණා කරන්න. දැන් මේ දවස් කීපයකට කලින් තමයි ආවේ කියලා කියනවා. ඉතින් මම ට්‍රැවල් කරනකොට හිත කොහෙද තියලා ගියාද කියලා එකපාරට තේරුණෙත් නැහැ. කල්පනා කරලා බලලා කියනවා, නෑනේ මගේ ළඟ තමයි. කොහේ ඉන්දියත් අන්න ෆ්ලයිට් එක ඩිලේ වුණත් නැතත් අර විදියට කොහේ රටක ඉන්දියත් අන්න ට්‍රැවල් කරනකොට ඕකත් අරන් තමයි යන්නේ. ඉතින් අරන් යනවා නම් අන්න ට්‍රැවල් කරනා කියලා පුහුණු කරන්න බැරි වෙන විදියකුත් නැහැ. මොකද හේතුව අර යෙදෙනේ දෙන වැඩේට යොමු වෙලා කටයුතු කරන්න, යෙදෙනේ දෙන වැඩේ දෝතින් කරන්න. මේක කො වෙන කොහෙවත් නෙමෙයි, තමුන් ගාව තමයි පුහුණුව තියෙන්නේ, තමුන් ගාව තමයි ලෙඩෙත් තියෙන්නේ, තමුන් ගාවම තමයි ඒකට උත්තරෙත් තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහේ දෙයක් මේ ඇතුළත හිත තුළ කරන යම් කිසි දියක පුහුණුවක් පිළිබඳ කතාවක් තමයි මේක. ගොඩ දෙනෙක් මේවා වරද්දලා තේරුම් ගන්නවා, හිතනවා අනේ කොහෙට හරි ඇවිල්ලා කාගේ හරි ආශිර්වාදයක් ලබා ගත්තොත්, අනේ අසනීපයක් වුණාම සුව වේවා කියලා කවුරු හරි පැතුවොත්, එහෙම නැත්නම් ඔය ඔය දන් දෙන්න එන කට්ටි ඉන්නවනේ, ඒගොල්ලන්ගේ තියෙන අමුතු ලිස්ට් එකක් මේ 10ක් විතර මලා මෙන්න නම් මේ කට්ටිය නිවන් සැප. ඊට පස්සේ අපේ මෙච්චර 15 දෙනෙක් විතර ඉන්නවා අසනීප වෙලා, ඒ කට්ටියට නිරෝගී සුව. ඊට පස්සේ දානෙට සම්බන්ධ වෙලා ඉන්නවා මේ වගේ පිරිසක්, ඒ පිරිසට හොඳට හොඳට තව ජයට කාගෙන කාගෙන යන්න ලැබේවා. අන්තිමට ඉතින් හාමුදුරුවෝ ඉන්න හාමුදුරුවන්ට බණ කියපු හාමුදුරුවන්ටත් මේ ඉක්මනට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මේ ආත්මයේදීම අන්න නිවන් සාක්ෂාත් කරගන්න ලැබේවා. ඔන්න ප්‍රාර්ථනාව දන් දීලා. ඉතින් එහෙම පතන්න නම් පුළුවන්, පතනවත් තමයි. නමුත් පැතුවට එහෙම වැඩේ වෙනවද? අන්න ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නයක් තියෙනවා. එහෙම එහෙම සිද්ධ වෙන්නේ නැහැ. එහෙම සිද්ධ වෙනවා නම් හරි ලේසිනේ අප්පා. එහෙනම් ඔය ඔය දරුවෝ ටිකට කියලා තියන්න, ඔන්න පුතේ මං මැරිච්ච දවසක උඹලා මේ විදියට දීලා කියහල්ලා ඔන්න නිවන් ඵලයන් අම්මා කියලා කියපල්ලා. එතකොට වැඩේ හරි. නමුත් එහෙම හරියන්නේ නැහැ. එහෙම හරියනවා නම් ඒක මහා අසාධාරණ ලෝකයක් නෙමේ මේක. මේ ලෝකේ එහෙම දේවල් සිද්ධ වෙන්නේ නැහැ. මේක හරීම අපි කියන්නේ මොකද්ද, විද්‍යාත්මක ක්‍රමයට අනුකූලව තමයි වෙන්නේ. අර විදියට නිකන් මැජික් කියලා දේවල් මේ ලෝකේ නැහැ. එතකොට එහෙනම් බුදුරජාණන් වහන්සේගේ පිළිතුර මොකද්ද? බුදුරජාණන් වහන්සේ කියනවා, හරි ඔයාට අසනීපයිද? ඔව් අසනීපයි. ඔයාට වෙහෙසයිද? ඔව් වෙහෙසයි. ඔයාට මේ විදිහේ හිත තුල ගැටලු ප්‍රශ්න තියෙනවද? තියෙනවා. දැන් මොකද්ද ඔකට හේතුව? ඔන්න ඉතින් පොඩ්ඩක් වටපිට බලනවා. දැන් මොකක් නිසාද ඔය ලෙඩේ හටගත්තේ කියලා ඔන්න පිටපිට බලනවා. ඉතින් කෙනෙක් කියනවා, මේ බලන්න මේ දියවැඩියාව. දියවැඩියාව තමයි හේතුකාරකේ. තව කෙනෙක් කියනවා, නෑ නෑ මේ වටපිටාවේ ඉන්න කෙනෙක් මට ලෙඩක් දැම්මා ඒකයි. තව කෙනෙක් කියනවා, මේ ඉන්න කට්ටිය සමුව අරගෙන ගියා මට කියන්නේවත් නැතුව. ඊට පස්සේ දකින එක මට පේන්නේ සමු ගන්න එකෙක් විදිහට කියලා ওই විදිහට එක එක හේතු කාරණා දක්වනවා. අර කටුකරුන් දෙසායිනාංශ කියනවා එකෙක් මලා. ඉතින් එක එක්කෙනාගේ මරණ පරීක්ෂණය දෙනවා. ඈ එයා ගෙදර එක් ගෑණි ඇවිල්ලා කියනවා, ඕක බීලා මලේ. තව එකෙක් කියනවා, මෙන්න මේ විදිහේ වෙනස් විදිහක කතාවක්. ගමේ පන්සලේ හාමුදුරුවෝ කියනවා, ආ මේ උපාසක මහත්තයා මේ විදිහේ කටයුතු කරපු කෙනෙක්, මෙන්න මේක තමයි මරණයට හේතුව. ඊට පස්සේ වෛද්‍යතුමා කියනවා, සිරෝසිස්. බුදුරජාණන් වහන්සේගෙන් ගිහිල්ලා වොත් බුදුරජාණන් වහන්සේ කියයි, ඉපදුන නිසා තමයි මලේ. තියොන්නෝ විදිහේ එක එක්කෙනා එක එක විදිහේ මරණ පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කරාට මොකද, අන්න මෙන්න මේ ප්‍රශ්නෙට නියම හේතුව උපත තමයි. ඉපදුනහම අන්න මරණෙත් ඒත් එක්කම පැටලිලා ඇවිල්ලා තියෙනවා. අන්න පළවෙනියට නිකන් ඔන් ද ස්පොට් තෑගි තුනක් හම්බු වෙනවා. මොනවද? අන්න ඉපදුන ගමන් හම්බු වෙනවා මොකද්ද? අන්න ජාති එක්කම ව්‍යාධි මරණ ওই විදිහේ දේවල් ටිකක් ගැලපිලා එනවා. ජරා මරණ දෙකක් ගැලපිලා එනවා. අර විදිහට වයසට යනවා, ඊට පස්සේ රෝගවලට ලක් වෙනවා, මරණයට ලක් වෙන ඔන්න විදිහ තෑගි තුනක් ඔන් ද ස්පොට් ලැබෙනවා. ඉතින් අපි කල්පනා කරනවා මොකක්ද මේකට හේතුව කියලා. නමුත් අන්න නිවැරදි හේතුව අඳුනගත්තොත් ඔන්න ඒ ලෙඩේට බේත එතනම තියෙනවා. මේක මේ වටපිටාවේ බලලා හරියන්නේ නැහැ. අන්න ඒ විදිහේ ක්‍රමයක් හරිම විද්‍යානුකූලයි. අන්න කියනවා ඔය හේතු ටික නැති කරා නම් වැඩේ හරි. ඔන්න ඔය හේතු ටික දුරු කරා නම් වැඩේ හරි. එතකොට ඔය ප්‍රශ්නේ විසඳෙනවා. ඔය ලෙඩේ හොඳ වෙනවා. කියලා කියනවා. අන්න බුදුරජාණන් වහන්සේ කියනවා, මේ ධර්මය හා සමාන ඖෂධයක් නැත. ඒක බීපල්ලා. ධම්මෝසද සමං නත්ති. මේ ධර්මය හා සමාන ඖෂධයක් නැත. ඒක බීපල්ලා. අන්න අර ලෙඩේ නිට්ටාවටම සුව වේ. කෙලිමයි නිකන් තාවකාලික සුවයක් නෙමෙයි. සම්පූර්ණ ලෙඩේ හොඳ වෙනවා. මොකද නියම ප්‍රතිකර්මය තමයි දෙන්නේ. අර විදිහට මේ අසනීපයක් වුණා මොකද්ද ඔකට හේතුව? අන්න කියලා පොඩ්ඩක් මුලට මුලට අරගෙන යනවා. හිත්‍රිදීමක් ඇති වුණාම මොකද්ද ඔකට හේතුව කියලා පොඩ්ඩක් මුලට මුලට අරගෙන යනවා. අන්න එහෙම හේතු කරලා බැලුවොත් තේරෙනවා අන්න මොකක් හරි හිත්‍රිදීමක් ඝර්ෂණයක් ඇති වුණොත් අන්න ඒක පිළිබඳ යම්කිසි අපේක්ෂාවක් තිබිලා තියෙනවා. වැටපිටාවේ කෙනෙක් පිළිබඳ අපේක්ෂාවක් තිබුණාම එයා අපිට ඕන විදිහට කටයුතු කරේ නැත්නම් අන්න හිත්‍රි දෙනවා. වැටපිටාවේ දෙයක් අපිට ඕන විදිහට පැවතුනේ නැති වුණාම අන්න හිත්‍රි දෙනවා. එතකොට ඔන්න ඔය විදිහේ ක්‍රියාවලියක් තමුන් තුළ යන ක්‍රියාවලියක් විසඳන්න මෙන්න මේ නියම ඖෂධය ගන්න කියන ආරාධනාව තමයි තියෙන්නේ. ඒ ආරාධනාව සඳහා අවශ්‍ය එකම දේ ඔන්න ඔය සතිමත් බැල්ම. ඒ බැල්මෙන් බලන්න. දැන් සමහර කට්ටිය මෙහෙම කිව්වහම එහෙනම් මූලික හේතුව හොයන්න යනවා, රූට් කෝස් හොයාගෙන යනවා, හාරගෙන හාරගෙන යනවා. දැන් මොකද්ද හේතුව, මොකද්ද හේතුව කිකි හොය යනවා. ඒ මෙහෙව්වට හම්බ වෙන්නේ නැහැ. ඔය නිකන් ඔය හිත හරිම මායාකාරී. ඕක නිකන් අර මේ වටෙන් අත දාලා අල්ලන්නේ. ඒක නිසා අර නිකන් තමුන්ගේ නිකන් වලිගෙම ගිලිනවා වගේ දැනෙනවා ටිකක් කළා යනකොට. අපේ එමනයි නිකන් අපිවම කනවා වගේ, මගේ මරක්කු මම බොනවා වගේ දැනෙනවා ටිකක් කළා යනකොට. ඒක හින්දා ඒ හිවිල්ල පැත්තක තියලා මෙන්න මේ විවෘත බැල්මකින් බලන්න. විවෘත බැල්මකින් බලන ආර්ය පරීක්ෂණය කියලා තමයි ඔකට කියන්නේ. නෝබල් එක්ස්පෙරිමන්ට්. මොකද්ද? ආ පරීක්ෂණයක් තියෙනවා, මෙතඩ් එකක් තියෙනවා. මොකද්ද මෙතඩ් එක? ආ යම් යම් වැඩක් කරනවාද ඒ වැඩේ කරන ගමන් සිහියක් පිහිටවන්න. අනේ ඒක තමයි මෙතඩ් එක. ඊට පස්සේ දෙවෙනි ඔබ්සර්වේෂන් එකක් තියෙනවා. මොකද්ද ඔබ්සර්වේෂන් එක? ආ එතකොට දත් මදිනකොට බුරුසුව ගැටෙනවා දැනෙනවා, දත් බේතවල රස දැනෙනවා, ඇවිදිනකොට විලුඹ වදිනවා දැනෙනවා, කකුලෙන් කකුලට බර මාරු වෙනවා දැනෙනවා, කනකොට කනවා දැනෙනවා, අනාන කනවා, කකා අනනවා කියන එකක් දැනෙනවා. ඊට පස්සේ අපි හිතමු වැසිකිළියට කැසිකිළියට ගියාම ඒ බවක් දැනෙනවා. සාමාන්‍යයෙන් කියන්නේ නිකන් වැසිකිළිය කියන්නේ තනි වෙලා ඉන්න මොහොතනේ. එහෙමත් නැති වෙන්න පුළුවන්. අර පහුගිය දවසක අන්න YouTube එකේද කොයිද පෝස්ට් එකක් තියුණා, මගේ වැසිකිළියේ දොර කැඩුනා. අනේ එදා ඉඳලා මම තනියෙන් නෙමෙයි දැන් වැසිකිළි කරන්නේ. ෆොටෝ එකකුත් දාලා තියෙනවා, කලිසම ගලවලා කකුල් දෙකේ තියෙනවා. බල්ලයි පූසයි බලාගෙන ඉන්නවා උඩ. බල්ලයි පූසයි බලාගෙන ඉන්නවා උඩ. මේ මොකද්ද කරන්නේ? බරපතල වැඩක් වගේ කියලා දෙන්නම හරි උනන්දුවෙන් ඇස් දල්වාගෙන බලාගෙන ඉන්නවා. ඒකත් තනියෙන් කරන්න නැත. ඉතින් කෙසේ නමුත් අන්න අර කරන වැඩේ ගැන අවධානිකින් ඒකට යොමු වෙලා කල් ගෙවන්න තමයි මේ උත්සාහය. එතකොට අන්න මෙතඩ් එක තියෙනවා. මොකද්ද කරන වැඩේට අවධානයක් දීලා බලනවා. එතකොට තේරෙනවා යම් 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 තොරතුරු ටිකක්. දත් බුරුසෝ වදිනවා. එහෙම නැත්නම් කෑමවල රස දැනෙනවා. එහෙම නැත්නම් විලුඹ වදිනවා. කිකි ඔන්න ඔය විදිහට එයාට ඔබ්සර්වේෂන් එකක් තියෙන්න පුළුවන්. එතකොට සාමාන්‍ය ලෝකේ පරීක්ෂණවල විද්‍යාත්මක පරීක්ෂණවල ස්වභාවය තමයි අන්න මේ විදිහේ දෙයක් මත පදනම් වෙලා ඉක්මනට එහෙනම් නිගමනයකට එළඹෙන්න ඕනේ. කන්ක්ලූෂන් එක තමයි ඒගොල්ලන්ගේ වැදගත්ම දේ. නමුත් මේ ආර්ය පරීක්ෂණේ අන්න අපි මොකද කරලා තියෙන්නේ? කන්ක්ලූෂන් එක අයින් කළා. මෙතඩ් එකක් තියෙනවා, ඔබ්සර්වේෂන් එකක් තියෙනවා. පවුවදාටත් ඒකම කරනවා. ඊට පවුවදාටත් ඒකම කරනවා. හැබැයි වැඩේ කියන්නේ මේ පරීක්ෂණේ කරන්න තේරෙනවා එක එක දවසට ලැබෙන්නේ එක එක රිසල්ට්. ඒ විදිහේ පරිවර්තනයක්, ඒ විදිහේ වෙනස් වීමක් තියෙනවා. වැඩි වැඩියෙන් දත්ත තොරතුරු ලැබෙනවද? වැඩි වැඩියෙන් ඔළුව අවුල් වෙලා යනවා. දැන් මොකද්ද තීරණේ කියලා ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. කෝකද නිගමනේ කියලා ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. ඔන්න ඔය ප්‍රශ්නකාරී ස්වභාවයේ හොඳ සලකුණක් මෙන්න මේ නිවන දිහාවට හැරෙන්න හොඳ දොරටුවක්. තොරතුරු ලැබෙන්න මේ ග්‍රාෆ් එකේ තැන් තැන් වල තමයි තිත් තැඳෙන්නේ. අන්න එක ඉරක් කියලා අඳින්න බැරුව යනවා. අන්න ඒක හොඳයි. එක ඉරක් කියලා ඇඳලා පෙන්නුවා නම් දැඩි නිත්‍ය සංඥාවක් කියලා ගන්න පුළුවන්. ඉන්නේ එහෙම කට්ටි ඉන්නවා. මේසේ අස් කරලා තියෙන්න ඕනේ මේ විදිහට. පොට් ටික මෙහෙම තියෙන්න ඕනේ. පැන්සල් ටික මෙහෙම තියෙන්න ඕනේ. අනිත් උපකරණ ටික මෙහෙම තියෙන්න ඕනේ. කොටුත් ඇඳලා පෙන්නලා තිනවා මේසි උඩ මෙන්න තියෙන විදිය කියලා. අනේ මන් දන්නේ මට නම් කවදාවත් තියුනේ නැති ලෙඩක්. සාමාන්‍ය මේසයක් ගත්තාම මගේ මේසේ එදා ඉඳලා අනේ ලොකු කන්දක් වගේ පොට්ටියක් ගහලා තිනවා. අර මේසේ බඩු හින්දම පොතක් අලුතෙන් තියන්න ඉඩක් නැහැ. ඉතින් සමහර විට අම්මා ඇවිල්ලා අනුකම්පාවෙන් අස් කරලා තියලා යනවා. අස් කරාට පස්සේ අර එකක්වත් හොයන්න නැහැ. එතකොට ඉතින් යක්ෂයා ආවේශ වෙන ගතියකුත් තියෙනවා. දැන් ඇවිල්ල බැලුවත් පැවිදි මේසේ කොහොමද කියලා ඒ වගේම තමයි. ඒවා ඉතින් යවන්නත් ඉතින් මැරිලාම ඉපදිලා එන්න වෙනවා. එහෙම නැතුව හදන්නත් බෑ වගේ දේවල්. කෙසේ නමුත් අන්න අර හරියට පිළිවෙලට වැඩේ වෙන්න ඕනේ. මේ විදිහට මේ ඉර දිගේ ඇවිදගෙන එන්න ඕනේ. සක්මන් කරනවා නම් අනුපැදේරේ හරියට කෙලින් ඇවිදින්න ඕනේ කියලා ඔය දැඩි නිස්ස සංඥාවක්. එහෙම එකක් නෑ. තොරතුරු ලැබෙන්න ලැබෙන්න තේරෙනවා. අන්න මේක ස්ථිරව පනවන්න බැරි විදිහේ තොරතුරක් තමයි එන්නේ. දවසකට සතිමත්, දවසකට නෑ. දවසකට හිත තැම්පත්, දවසකට ඇවිස්සිලා. දවසකට ඇඟපතරි දෙනවා, දවසකට හරි පහසුවක් තියෙනවා. ඉතින් කෝකද සත්‍ය කියලා නිගමණයකට එළඹෙන්න බැරි ස්වභාවයක් මතුවලා එනවා. ඒක තමයි වැඩේ. අර විද්‍යාත්මක පරීක්ෂණවලදී නිගමණයකට එළඹෙන්න උත්සාහ දරනවා. ඒක තමයි ප්‍රමුඛතාවය. නමුත් මේ නොබල් එක්ස්පෙරිමන්ට් එකේදී තොරතුරු ලැබෙන්න ලැබෙන්න පරීක්ෂණේ නැවත නැවත කරන්න කරන්න නිගමනයේ ඉබේම අහෝසි වෙලා යනවා. අහෝසි වෙලා යනවා. ඉතින් ඔක තමයි වැඩේ. අන්න ඔහොම අහෝසි වෙලා යනකොට මොකද වෙන්නේ? ප්‍රශ්නකාරී ස්වභාවයක් මතුවලා එනවා. සමහර වෙලාවට මේ පරීක්ෂණ මොකද්ද කියන්නේ ලැබ් එකම පුපුරලා යන්නත් පුළුවනි වෙලාවක. නැල ලැබ් එකම පුපුරලා ගියපු දවසට තේරෙනවා හරි ප්‍රශ්නේ විසඳුණා. ප්‍රශ්නේ විසඳුණා. ඇයි අපි වැඩසටහනක නිකන් Zoom එකේ සයන්ස් එක්ස්පෙරිමන්ට් එකක් කරා. මං ගෝ ගොඩක් පරිස්සමෙන් Zoom room එක පුපුරයිද දන්නේ නැහැ කියලා. තේරුන්නේ නැහැ මේ මොකද්ද කිව්වේ කියලා. Zoom room එකක් පුපුරවන්න පුළුවන් නම් ලොකු ජයග්‍රහණයක් නේද? කෙසේ නමුත් අන්න ඒ විදිහේ ලැබ් එක පුපුරලා ගියා නම් දවසක අන්න එතකොට නිවන් ගියා කියලා කියනවා. මෙන්න වැඩේ ඉවරයි. එයා රහතුන් අතර අඤ්‍යතරෙක් බවට පත් වුණා. අනේකෙක් බවට පත් වුණා. ඇඩ්‍රස් නැතුව ගියා. ඊතාව යාට කියන්න දෙයක්, පණවන දෙයක් නැහැ. කතා කරන්නවත් යන්න එපා ඔය අක්කු ගැන කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. මොකද එතකොට වචනේ පැටලෙනවා. වචනේ මේ විදියට ඉක්මෝලා ගිහිල්ලා ඒකින්ද කතා නොකර ඉන්න තරමට ලාබයි ඒගොල්ලෝ ගැන. ඒගොල්ලෝ කරන කියන දේවල් ගැනත් වැඩිය සාකච්ඡා නොකර ඉන්න තරමට ලාබයි. අන්න මොකද ඉක්මෝලා ගිහිල්ලා භාෂා ව්‍යවහාරේ ඉක්මෝලා ගිහිල්ලා අර විදිහේ අමුතු විදිහේ ලැබ් එක පුපුරලා ගිහිල්ලා කියලා කියන්න පුළුවන්. අපි ඉස්කෝලේ යන කාලෙත් ඔය වගේ දෙයක් වුණා. ලේ පෙරාගෙන කට්ටිය ඉස්පිරිතාලේ දිව්වා ලැබ් එකම පුපුරලා. ඉතින් ඒ වගේ එකක් තමයි මේ එක්ස්පෙරිමන්ට් එකේදීත් වෙන්නේ. ඉතින් කරලා කරලා බලන්න ඕනේ කොහොමද කියලා. ඉතින් ওই විදිහේ පුහුණුවක්. දැන් මම කිව්වා මේක තමුන් තුළ තමයි තියෙන්නේ. කොහේ ගියත්, කොහේ ට්‍රැවල් කරත්, ෆ්ලයිට් එක ඩිලේ වුණත් නැතත් අන්න තමුන් තුළ තියෙන පුහුණුවක් තමයි මේක. එතකොට ඔය වගේ පුහුණුවකට අත්‍යවශ්‍ය යම්කිසි කොටසක් අපිට කියන්න පුළුවන් කාලයක් තිස්සේ කරගෙන යනකොට කෙනෙක්ට වටින දෙයක්. මොකද ඒ දේ මේ තැනැත්තාගේ කටයුතු ස්වභාව අන්න තමුන්ට අවංක වෙලා කරගන්න පුළුවන් නම් ඒක ගොඩක් උපකාර වෙනවා මේ පුහුණුවට. මොකද අන්න කාට බොරු කරත් බොරු නොකළ යුතු කෙනෙක් ඉන්නවා. කවුද ඒ? මම මට බොරු කරගන්න හොඳ නැහැ. මොකද අන්න එතන ලොකු ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා. මොන දේ කරත් මොන දේ වසන් ගන්න හැදුවත් බාහිර ලෝකයේ මිනිස්සු නම් රැවටෙන්නේ නැහැ. ඒ සමහර වෙලාවට ඔය කමටහන් වාර්තා ලියාගෙන ඉන්නේ කිව්වහම ඒ කාගෙන් හරි අහලා ලියාගෙන එනවා. ලියාගෙන එනවා. ඉතින් ඇවිල්ලා මොකක් හරි කියනවා. කිව්වට පස්සේ ඇහුවොත් දැන් ඔයාගේ දැන් විලුඹත් වැඩිලා තියෙනවා, ඇඟිලිත් වැඩිලා තියෙනවා. විලුඹද ඉස්සෙල්ලා හැදුනේ ඇඟිලිද කියලා ඇහුවොත් එහෙම ඔන්න උඩ මෙම කල්පනා කරනවා. මේ හාමුදුරුවෝ නිකන් මගේ අකුල දිහා බලා ඉඳලා වගේ මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා කියලා ඔන්න ඉතින් කල්පනා කරනවා. ඒ දෙන උත්තරින් කිව්වේ ඇයි මිනිහා කරලාද ලියාගෙන ඇවිල්ලා තියෙන්නේ, නැත්තම් වෙන කාගෙන් හරි කොපි කරලාද කියලා. ඉතින් මේ මොකද්ද මේ උත්සාහය? කාටද මේ ජෝක් එක කරන්නේ? මේ නිවන් යන්න තමයි උත්සාහය. මේ ප්‍රතිපදාවක් වඩා ගන්න තමයි උත්සාහය. එතකොට මේ කාටද බොරු කරන්නේ? මේ හිත තුළ පුහුණුවක්. හැබැයි තමුන්ටම බොරු කරනවා. තමුන්ගම රවට්ටන්න උත්සාහ කරනවා. එතකොට කෙනෙක්ට යම්කිසි විදියක අහිංසක වෙන්න පුළුවන් නම්, කෙනෙක්ට යම්කිසි විදියක තමුන්ට අවංක වෙන්න පුළුවන් නම් අන්න ඒක ගොඩක් වෙලාවට උපකාරී වෙනවා මෙන්න මේ විදිහේ පුහුණුවක් සඳහා. මොකද මේ ගනුදෙනුව කරන්නේ බාහිර ලෝකෙත් එක්ක නෙමෙයි, තමුන්ගේ හිතත් එක්ක. ඒ විදිහේ ගනුදෙනුකදී අන්න මම මාවම රවට්ට ගන්න ගත්තොත් ඉතින් ඒක අමුතු විදිහේ වෙහෙස පීඩාවකට මිසක් වෙන දෙයකට හේතු වෙන්නේ නැහැ. එතකොට අර සීලයක් කියන අපේක්ෂාවකටත් වැඩිය නිකන් හිතන්න නිකන් තමුන්ට තමුන් අවංකයි. ඒ වගේම මේ තැනැත්තා නිකන් අහිංසකයි. අහිංසකව කටයුතු කරනවා. අන්න ඒ වගේ ස්වභාවයක් මේ කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේ නිවනට නියත වෙච්ච පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ගේ ස්වභාවය තමයි, ඒගොල්ලන්ට තියෙන ධර්මය තමයි අත්ූපනායක ධර්මය. මාව ඉදිරියෙන් තියලා හිතනවා. තමුන් උපමා කරගෙන හිතනවා. අන්න ඒ හැතිමම ප්‍රමාණවත්. එතනින් එහාට ලොකු මම දසසිල් රකින්නවා, උපසම්පදා සිල් රකින්නවා කියලා එහෙම එකක් නැහැ. ඔය ඔක්කොම අන්න අර මූලික දේට කැටි කරන්න පුළුවන්. ඒ මූලික දේට අවම කරන්න පුළුවන්. අන්න තමුන්ව උපමා කරලා හිතුවොත් ඒක මත පදනම් වෙලා ඔය කියන ඕන සීලයක් පැහැදිලි කරන්න පුළුවනි. මේ සතෙක්ට හිංසා කරනවා කියන එකත් අන්න පැහැදිලි කරන්න පුළුවන්. දැන් පහුගිය දවසක මහරිලවා ඉන්නවා නිකන්. මහරිලවාගේ ස්වභාවය තමයි මහරිලවා හිතනවා නිකන් මේ කැලේ ඉන්න ලොක්ක තමයි මම කියන අදහසින් තමයි ඌ ඉන්නේ. සාමාන්‍යයෙන් මට කවුරුත් ගල් ගහන්න බෑ. මට ඒ විදියට අපදා වෙන්න බෑ. මට වැඩි එකෙක් කෙරුමක් මේකේ නැහැ කියන අදහසින් තමයි ඌ ඉන්නේ. එතකොට බැරි වෙලාවත් දැන් අර බිම අර විදියට නිකන් බොහොම රාජ තේදල්සින් ඉන්න වෙලාවක හදිස්සියේ මොකක් හරි පාරක් හේම වැදුනොත් ඒ පාර එනවා දැක්කොත් නම් ඉතින් කවදාවත් වදින්නෙත් නැහැ. ඒ පමණකට දක්ෂයි. හැබැයි බැරි වෙලාවත් නොදක්ක වෙලාවක අහක බලාගෙන ඉන්න වෙලාවක මොකක් හරි ඇවිල්ලා වැදුනොත් මේ රිලවට තියෙන්නේ පුදුම නිකන් නිග්‍රහයක් කරා වගේ හැඟීමක්. ඉතින් පොඩ්ඩක් නිකන් අර මොකක් හරි විසිකලා බැලුවාම ඔන්න ඊට පස්සේ බලනවා දැන්. බලනවා බැල්මක් නිකන් දැන් මේ කොස්ස දැන් මේ මටම ගැහුවද? දැන් මේ කොස්ස කොහමද අතන ඉඳලා මෙතෙන්ට ආවේ? මම නොදැක මේක වෙන්න විදිහක් නැහැ. දැන් කොස්ස දිහා බලනවා, ගහපු එක දිහා බලනවා, ආපහු කොස්ස දිහා බලනවා, ආපහු ගහපු එක දිහා බලනවා. කොස්සට දත් නියවනවා, ගහපු එකට දත් නියවනවා. මොකද මේ මෙහෙම දෙයක් වෙන්න බෑ. මේ අන්න මේ කැලේ මට උඩින් කෙරුමක් නැහැ කියන අදහස තමයි උගේ තියෙන්නේ. අන්න ඒ විදිහ දෙයක් වෙන්න බෑ. මේක යථාර්ථය වෙන්න බෑ. මෙහෙම දෙයක් මේ ලෝකෙ සිද්ධ වෙන්න විදිහක් නැහැ කියන අර්ථයෙන් බලනවා. ඉතින් ඕක තමයි වැඩේ. දැන් මේ බණ කියන්නේ ගියා වුණා නිකන් මමත් ඉන්නේ නිකන් ඒ මහරිල වගේ ගානට තමයි. නිකන් අර නිකන් ආරුඩ වෙලා ඉන්නේ දැන්. ස්ටේජ් එකට නැගලා ඉන්නේ දැන්. ඇඳලා ඉන්නේ දැන්. ඉතින් ඕක තමයි ස්වභාවය. ඉතින් අර සතෙක්ගේ වුණත් ඒ වගේ දෙයක් දකින්න පුළුවන්. මේ වගේ ස්වභාවිකින් තමයි මේ කෙනා වැඩ කටයුතු කරන්නේ. ඉතින් එච්චර ඒ දැනෙන දැකින දේ අපි බොරුවෙන් වහලා අපිට පුළුවන් ද මේ වගේ ප්‍රතිපදාවක් වඩන්න? ඒක නිසා අන තමුන්ට අවංක නම්, තමුන්ට අහිංසක වෙන්න පුළුවන් නම් අන්න ඒ පමණකුත් ඇති. අර විදිහේ තමුන් උපමා කරලා හිතනවා. තමුන් ඉදිරියෙන් තියලා හිතනවා. අන්න ඒ හිතීමම ප්‍රමාණවත්. අන්න ඒ වගේ අහිංසක භාවයක්, අන්න ඒ වගේ සරලත්වයක් හරි හරියට හේතු වෙනවා මේ විදිහේ ප්‍රතිපදාවක් සඳහා. දැන් සාමාන්‍යයෙන් ඔය මේ ධර්මයේ සඳහන් වෙන කටයුතු දේකුත් තියෙනවා. ඊට පස්සේ සාමාන්‍ය ඔය කතෝලික ආගමේ වගේ සඳහන් වෙන දේකුත් තියෙනවා. මොකද ජජ්මන්ට් ඩේ එකක් ගැන කතා කරනවා. අනේ දවසක් එනවා, තීරණය දෙන දවසක් එනවා. අනේ එදාට ඔබ සදාකාලික අපායේ, සදාකාලික ස්වර්ගයේ වගේ අදහසක් නේ ඔතන තියෙන්නේ. එතකොට මේ යම රජ්ජුරුවන්ගේ තීන්දුවක් පිළිබඳ කතාවක්, දේශනාවක් බුදුරජාණන් වහන්සේ සිද්ධ කරනවා. මොකද්ද? අන්න මේ යම රජ්ජුරුවෝ ඉදිරියට කෙනෙක් පැමිණෙනවා. මෙන්න අපාය දිගේ කෙනෙක් පිළිබඳ කතාවක් කියන්නේ. එතකොට මේ යම රජ්ජුරුවෝ මේ තැනත්තගෙන් ප්‍රශ්න කිරීමක් කරනවා. ඔබ දැක්කේ නැද්ද මේ ජීවිතයේ ගෙවන සාක්කල් දේව දූතෙක් එහෙම? නිකන් අර ජජ්මන්ට් ඩේ කතාවක් තියෙන. එතකොට account එකේ මොනවද පෙන්වන්නේ කියලා තමයි අහන්නේ. කොහමද account balance එක කියලා තමයි අහන්නේ. එතකොට නොය යමගේ records ගැන පොඩ්ඩක් විමසලා බැලුවොත් යම කොහොමද හරියටම මෙච්චර මේ හැම කෙනාටම account balance එක හරියටම තියාගෙන ඉඳියේ කියලා පොඩ්ඩක් විමසලා බැලුවොත් අන්න ඒ පොත පොඩ්ඩක් අපි බලමුද? ඒ පොත බලමුද? account balance එක කොහොමද කියලා බලමුද? අන්න තම තමුන්ට බලන්න පුළුවන්. කොහොමද බලන්නේ පොඩ්ඩක් නිකන් තමුන්ගේ ජීවිතය ගැන කල්පනා කරලා බලන්න. සත්තු එහෙම මරලා තියනවද කියලා ඔන්න යමහනෝ. එතන මොකද කල්පනාවේ? හොරගම් එහෙම කරලා තියනවද කියලා ඔන්න යමහනෝ. එතකොට මොනවද කල්පනා වෙන්නේ? කාමයේ වරදවා එහෙම හැසිරගෙනලා තියනවද, වටපිට බලලා එහෙම බුද්ධියගෙන තියනවද කියලා ඔන්න යමහනෝ. මොකද්ද ලැබෙන උත්තරේ? බොරු එහෙම කියනවද කියලා ඔන්න යමහනෝ. මොනවද එන්නේ account එකේ ටික බැලුවාම? අන්න තමුන්ටම හොයාගන්න පුළුවන් account balance එක. වැඩි දුර යන්න ඕනේ නැහැ, අපායට යන්න ඕනේ නැහැ. ඔය තියෙන්නේ ඔය balance sheet එක තමයි. පොඩ්ඩක් නිකන් හැරිලා බලන්න විතරයි තියෙන්නේ. බඩු තියෙනවා. ඕ ගාලා ඔන්න list එකක් එනවා කඩාගෙන බිඳගෙන. මෙන්න කාපු වීපු ඒවායේ තරම, මෙන්න මම ගත කරපු ස්වභාවය. එතකොට මෙන්න මේ හිතට අපි බොරු කරන්නනේ යන්නේ. මේකට අපිට බොරු කරන්න පුළුවන්ද මෙහෙම? එහෙම බොරු කිරිල්ලක් නැහැ. අන්න තමුන් තමුන්ට බොරු කරනවා නම්, තමුන් තමුන්ට ඇහැ වහනවා නම්, අන්න බොරු නොකළම යුතු තැනැත්තට බොරු කළා. මොකද ඔය account sheet එක දිග අරගන්න වැඩි අමාරුවක් නැහැ. ඕක මේ ළඟ ළඟම ඇත. පොඩ්ඩක් නිකන් අර මේ double click කරන්න විතරයි තියෙන්නේ. එතකොට open වෙනවා. අප්පට සිරි මේ තියෙන්නේ ඔක්කොම කරපු ඒවා ටික. ආයිත් යම රජුරන්ට වෙන මේ records තියාගන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඔය ඕක තමයි ඔය හිතක විලාපය තමයි ඔය යම විදිහට ප්‍රකාශ කරන්නේ. මේ තැනත්ත හඬනවා, වැළපෙනවා, හොළුවේ අත්ගසා ගන්නවා. අර මහා වැරදීමක් වුණ වෙලාවක, මුළු ජීවිතේම වැරදුනා කියලා හිතුන වෙලාවක අර තමුන් තමුන්ටම දෙස් දෙන්නේ. අන්නේ දෙස් දීම තමයි මේ කියන්නේ. අන්නේ දෙස් දීම තමයි මේ කියන්නේ. ඉතින් අන්න ජජ්මන් දේ එක. කොහෙන්ද මේ මතුවලා ආවේ? තමුන්ගේ හිත තුලින් තමයි මේක මතුවලා ඉන්නේ. ඉතින් ඒ විදිහේ දෙයක් එක්ක අපි ගනුදෙනු කරනකොට අන්න එහෙනම් පොඩ්ඩක් තමුන්ට අවංක වෙනවා නම්, තමුන් තමුන්ට අහිංසක වෙනවා නම් අන්න ඒකම ගොඩක් දුරට හේතු වෙනවා මේ ප්‍රතිපදාව වර්ධනය කරගන්න, මේ කියන පුහුණුව දියුණු කරගන්න. මොකද ඔන්න ඔය හිත තමයි ඉදිරිපත් වෙලා එන්නේ. ඔය හිත තමයි ප්‍රමුඛ වෙලා එන්නේ. ඔක්කොම රෙකෝඩ්ස් ටික ඇත. අර ඒකනේ කියන්නේ නිකන් අර ගාතාවක සඳහන් වෙන්නේ, නාන්තලිකේන සමුද්දමජේන පබ්බතානං විවරං පවිස්ස නවිජ්ජතිසෝ ජගති පදේසෝ යත්තත්ිතෝ මුංචෙය්‍ය පාපකම්මා. ආ මේ අහසට නැග්ගත්, මූදමැදට ගියත්, පර්වතයන් තුල විවරයන් වලට ගියත් මෙන්න මේ කරපු ඒවායන් බේරිලා යන්න හැකියාවක් නැහැ. අර නිකන් අර ෆයිනල් ඩෙස්ටිනේෂන් වගේ. අය එහෙම එකක් තිබුණේ දවසල ෆිල්ම් එකක්. අන්න මේ මරෙන් ඉඳපු කට්ටිය මරණයෙන් බේරිලා කොහොම හරි පැනලා ගිහිල්ලා, පැනලා ගියාට පස්සේ ඔන්න දැන් මරණේන හොයාගෙන ඒ ශක්තිය ගැලපිලා ඇවිල්ලා තියෙනවා. අන්න අමුතු විදිහට මේක එක්කෙනා ඇවිල්ලා බිලි ගන්න විදිය තියන්නේ වගේ දෙයක්. මේ කරපු දෙයක් යම්කිසි දෙයක් තියෙනවද? ඒවා ඉතින් හොයාගෙන එනවා. ඒවා කොහේ ගියත් මගරින්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. අභ්‍යවකාශයට ගියත් උල්කාපාතයක් හරි ඇවිල්ලා වදින එක වදිනවා. ඉතින් ආයි බේරෙන් හම්බ වෙන්නේ නැහැ. ඉතින් එන්නේ වගේ ඒ මරණේ ගැළපිලාවේ කොහෙන්ද කියලා ගත්තොත් අන තමුන්ගේ හිත තුලින් තමයි ඒක ඇවිල්ලා තියෙන්නේ. බාහිර ලෝකයේ දෙයක් ඇවිල්ලා වැදුනා කියලා වෙන්න පුළුවන්. ශරීරයේ අභ්‍යන්තරයෙන් ඇවිල්ලා මොනවා හරි රෝගාබාධයක් ඉදිරිපත් වෙනවා වෙන්න පුළුවන්. කොහොම අන්න අර බැලන්ස් ෂීට් එකේ තියෙන දේවල් තමයි. ඉතින් අන්න ඒ වගේ දෙයක් එක ගනුදෙනු කරනකොට අන්න එහෙනම් තමුන්ට තමුන් අවංක වෙන්න පුළුවන් නම්, තමුන් මේ කී විදිහේ සරලත්වයක් අහිංසක බවක් බාර ගන්න පුළුවන් නම් අන්න ඒකම ප්‍රමාණවත් මේ විදිහේ ප්‍රතිපදාවක් සඳහා. වරද කරනවා, පරණ පුරුද්දට කරනවා. හැබැයි වරද වරද විදිහට දකිනවා. ඕකට 1000ක් හේතු කාරණා ඉදිරිපත් කරන්න යන්නේ නැහැ. සාමාන්‍යයෙන් වරදක් කරපු කෙනෙක්ට තියෙනවානේ හේතු කාරණා 1000ක්. ඒක ජස්ටිෆයි කරන්න කරුණු ගොඩාක් තියෙනවා යාට. මදි නොකියන්න තියෙනවා. ඇහුවොත් එහෙම අම්මෝ පොතක් දිගරලා පෙන්නනවා, මෙන්න බලන්න. මෙන්න මේ පිටුවේ මෙන්න මේ ඡේදය බලන්න, එතනින් පටන් ගන්න. ඊට පස්සේ මේ ඡේදෙට එන්න කියලා ඔන්න ලොකු කතන්දරයක් කියනවා. නමුත් කිව්වට මොකද? අන්න මේ කාටද මේ බොරුව කරන්නේ? තමුන් තමන්ට අවංක වෙලා වැරදුනා නම් තමයි ඇත්ත තමයි. අන්න තමුන් ඒ ප්‍රකාශ කරනවා. ඊළඟට අපි හිතමු දැන් ඔය සාමාන්‍යයෙන් ඔය ශේෂ විපාක කියලා ජාතියක් තියෙනවානේ. ඒ කියන්නේ අර පාප කර්ම කළා වලිග කොන. ඒක එකක් සඳහන් වෙනවා. මේ මොකද්ද මේ 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 කෙනෙක් බොරු කියනවා නම් කෙනෙක් මේ විදිහේ ප්‍රකාශ කරනවා නම් අන්න ඒ තැනැත්තට ලැබෙන ප්‍රතිඵලයක් තමයි මේ තැනැත්ත කියන දේ කවුරුත් ගණන් ගන්නෑ. ඒත් නිකන් මේ මොකද්ද බුරුකෑ එනවා කියලා කෑ ගැහුවා වගේ තමයි. පළවෙනි පාර යනවා, දෙවෙනි පාර යනවා, අන්තිමට ඇත්තට ආපු දවසේ කවුරුත් ගණන් ගන්නෑ. මොකද හේතුව මූ හැමදාම කෑ ගහලානේ ඒක කියලා. එතකොට ඒ විපාකේ අර ඇස්පනා පිටම පේන්නේ නැද්ද? ඔය වගේ කටි ඉන්නවනේ කිව්වට කවුරුත් ගණන් ගන්නෑ. මොකද මේක ෂුවර් නෑ. මේක ෂුවර් නෑ. මේ ඇත්ත කිව්වද බොරුවක් කිව්වද කියලා ෂුවර් නෑ. අර කාර්යාලයකට කතා කරාලු. කාර්යාලයක කතා කරලා ඇවලු. ආ මේ කරුණාදාස මහත්තයා ඉන්නවද කියලා. ඊට පස්සේ ඇත්තටම ආන්සර් කරලා තියෙන්නේ කරුණාදාස මහත්තයා තමයි. දැන් මේ කතා කරන්නේ තරහකාරයෙක්. ඊට පස්සේ කිව්වලු කරුණා අර නිකන් අර මොකද්ද රෙකෝඩින් එකක් යනවා වගේ කිව්වලු. කරුණාදාස මේ වෙලාවේ මේ ආසනේ නැත. ඒකින් දා පසුව අමතන්න කියලා කිව්වලු. ඊට පස්සේ අර මිනිස්සු අහගත් ඉඳලා කියනවලු මූ ඉඳගෙන නැහැ කියනවද දන්නේ නැහැ. මේ මැෂින් එකේ හඳන්නම් තමයි ඇහෙන්නේ. උනට ඉඳගෙන නැහැ කියනවද දන්නේ නැහැ. එහු මිනිහා කියලා. අන්න හාඩන් රෙපියුටේෂන් එක තමයි බොහොම අමාරුවෙන් උපයාගත්. බොහොම වෙහෙස මහන්සිලා තමයි ඔක උපයගෙන තියෙන්නේ. ආයි කොහේ කවුරු ගියත් දන්නවා මේ කවුද ඩයල් එක කියලා දන්නවා. ඒ වගේ එකක් ආයි සුද්ධ කරලා හොදලා ඉවර කරන්නත් බෑ. ඉතින් අන්න ඒ කර්මය බලන්න නිකන් මැරිලා ගිහිල්ලා බලන්න දෙයක් නෑ. ඒ මොහොතේ ප්‍රතිඵල ලැබෙනවා. අන්න මේ විදියට පිරිස් මේ කියන දේ විශ්වාස කරන්නේ නෑ. මොකද හේතුව එක එක විදිහේ ඒවා එක එක වෙලාවට කියලා. අද කියන එක හෙට බොරු කරනවා. හෙට කියන එක අනිද්දාට බොරු කරනවා. ওই විදිහේ ස්වභාවයක් කල්ගත කිරීමක් කරනවා. ඉතින් ඕවා හරියන කට්ටියත් ඇති සමහර විට. නිකන් ඕවාගේ ඒවා කියලා වන්දන්න පුළුවන් කට්ටියත් ඇති. නමුත් ඇත්තෝ ඇත. ගින්න ගොවණත් පරිස්සමෙන් කතා බහ කරනකොට වඩා පරිස්සමෙන් කතා කරන්න වෙනවා. වැඩ කටයුතු කරනකොට වඩාක් පරිස්සමෙන් කතා කරන්න වෙනවා. මොකද හෙළුව පේන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඒක එච්චර දුර නැහැ. අර මොනරා ගැන කියන්නේ මොනරාගේ රංගණය. මොනරා හරි ලස්සන නැටුමක් ඉදිරිපත් කරනවා. බොහොම අලංකාරයි. බොහොම අලංකාරයි. නමුත් පොඩ්ඩක් කැරකිලා බැලුවොත් අන්න එක පුලියේ තමයි ඉතින්. පොඩ්ඩක් කැරකිලා බැලුවොත් පොඩ්ඩයි කැරකෙන්නේ තියෙන්නේ. ඒක ලොකුවට කැරකෙන දෙයක් නැහැ. ඉතින් ඔක තමයි වැඩේ. ඔය හෙළුව පේන්න වැඩි වෙලා යන්නේ නැහැ. ඕයන් රවට්ටන්න පුළුවන් කට්ටිය ඇති. නමුත් අන්න ඇසැත්තෝ ඇත මේ කියන දේවල් තේරෙන කට්ටිය ඇත. සමහර විට නිකන් දැක්කේ නැහැ වගේ ඉන්නව එන්න පුළුවන්. සමහර විට නිකන් තේරුනේ නැහැ වගේ ඉන්නව එන්න පුළුවන්. ඉතින් ඒ වගේ ලෝකෙක තමයි අපි කල් ගෙවන්නේ. ඒකින්ද අපිට පුළුවන් නම් අපිට අවංක වෙන්න. මේ විදිහේ සරලත්වයක් බාර ගන්න. වරද විදිහට දකින්න. අන්න ඒකම ප්‍රමාණවත්. මං කියන්නේ දවසෙන් දෙකෙන් මේ ඔක්කොම වෙනස් කරලා චරිත ස්වභාව වෙනස් කරලා වැරදි හදා ගන්න පුළුවන් කියලා. එහෙම අමාරු වෙයි. නමුත් අන්න අර විදිහේ විවේකයක් සැනසීමක් ලං කරගන්න බලාපොරොත්තු වෙනවා නම් අඩුම ගානේ වරද විදිහට දකින්න. ඒකම ප්‍රමාණවත්. දැන් පහුගිය දවසක කොල්ලෙක් ඇවිල්ලා සතිකීපෙකුත් නැහැ සතියක් හමාරක් වගේ භාවනා කරා. ඉතින් ඒ ළමයා කියනවා මේ තමුන්ගේ අත්දැකීමක් තමයි ඉදිරිපත් කරන්නේ. දැන් මේ ආගේ වචන මොකද්ද කියනවා මම මේ විදියට වාඩි වෙලා ඉන්නකොට මට නොයෙකුත් හිතිවිලි එනවා. ඒ වගේම මට සද්ද ඇහෙනවා. මට තේරෙනවා සද්දයක් ඇහුණ පමණින් ඉවරයි. නමුත් මම මුල් දවස්වල මෙහෙම කරනකොට ඒ සද්දේ ඔස්සේ මගේ හිත ගොඩාක් කතන්දර ගෙති ගමන් කරනවා. ඊළඟට කියනවා හිතවිල්ලක් එනවා එන පමණින් ඉවරයි. මුල් දවස්වල හැබැයි මගේ හිත ඒ හිතවිලි ඔස්සේ ගොඩාක් ගමන් කරනවා කියලා මෙන්න මේ තැනත්තා නිකන් වැරදිලා වගේ එයාගේ රචනය ඇතුළත ওই විදිහේ ප්‍රකාශයක් ඉදිරිපත් කරනවා. එතකොට මං කෝවා ඔන්නේ කියපු කතාව තියෙනවානේ. ආ මේ සද්දයක් එනවා ඇහුව පමණින් ඉවරයි. හිතවිල්ලක් එනවා ඒ පමණින් ඉවරයි කියලා ওই වචන කීපයක් කියුණා නේද? අන්න ඕක තමයි බුදුරජාණන් වහන්සේ අර බාහිය හාමුදුරුවන්ට කියන බණේ. අර වල්පලා ඇඳගෙන එන්නේ මේ වල්කෝලා ඇඳගෙන එන්නේ කොහේ දෝ දුර ඉඳලා ඇවිල්ලා කියනවා අනේ භාග්‍යතුන් වහන්ස මට බණක් කියන්න. එතකොට බුදුරජාණන් වහන්සේ මේ නගරේ මැද පිණ්ඩපාතේ වඩිනවා කියනවා. අයියෝ බායිය මේ බණ කියන වෙලාව නම් නෙමෙයි. අපි මේ පිණ්ඩපාතේ වඩිනවා. දෙවෙනි පාරක් කියනවා. දෙවෙනි පාරක් කියනවා බෑ. තුන්වෙනි පාරක් කියනවා. තුන්වෙනි පාර අන්න කියනවා මොකද්ද මගේ ජීවිතේ කොයිලාවෙ රැඳේද දන්නේ නැහැ. ඔබ වහන්සේගේ ජීවිතේ කොයිලාවෙ රැඳේද දන්නේ නැහැ. අනේ ඒකේ ඉඳ පොඩියට හරි මොනවා හරි කියන්න. ඊට පස්සේ මොකද්ද කියන්නේ? දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං. එවං හිවෝ බාහ්‍ය සික්කිතබ්බන්ති. බාහ්‍ය එහෙනම් මෙන්න මේ විදිහට හික්මෙන්. මොකද්ද දෙන හික්මීම? දැක්ක දේ දැක්ක පමණ විතරයි. ඇසු දේ ඇසු පමණ විතරයි. ඊට පස්සේ මුතේ මුතමත්තං කියලා වචනයක් තමයි එදෙන්නේ. එතකොට මුත කියන එකේ අදහස තමයි කයට දැනෙන දැනීම්, දිවට දැනෙන රස, ඊට පස්සේ නහයට දැනෙන ගඳ සුවඳ. ඔය තුනටම කියන නමක් තමයි මුත. මුතේ මුතමත්තං මේ දැනීම් වල දැනීම් මාත්‍රයක් පමණයි. විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං. මොකද්ද හිතට යම් කිසි දෙයක් අරමුණු වුණාට අරමුණු වුණාද අන්න ඒකේ පමණයි කියලා සඳහන් කරනවා. අන්න මෙන්න මේ ආකාරයෙන් හික්මෙන බාහිය කියලා බුදුරජාණන් වහන්සේ අනිත් පැත්ත හැරිලා පින්නවාදේ වදිනවා. දැන් ওই ඉන්ද්‍රියන් වල ක්‍රියාකාරීත්වය ගැන තමයි කිව්වේ. අන්න මේ විදියට සද්දයක් සද්දයක් පමණින් නවත්තන්. හිතවිල්ලක් හිතවිල්ලක් පමණින් නවත්තන් කියලා මෙන්න මේ විදිහ හික්මීමක් ඇති කරගන්න කියලා කියනවා. දැන් අර රචනෙත් එක්ක ඕක සසඳලා බැලුවොත් අර කොල්ලට අර මුල් දවස්වල කිව්වනම් එහෙනම් සද්දයක් සද්දයක් පමණින් නවත්තන්න කියලා. ඌ කියනවා කොහොමද ආඳුරණේ කරන්නේ මේ බලන්නකො සද්දෙ මත පදනම් වෙලා හැදෙන කතන්දරේ. හිතවිල්ල හිතවිල්ල පමණින් නවත්තන්න කිව්වොත් එමත් බෑ මෙන්න එන කතාවක් ගෙතෙනවා. නමුත් අන්න යාර කියන්නේ මොකද? එහෙනම් සිහියෙන් ඔයා ඉන්නකෝ. ওই විදියට සිහිය පීඩවන කතිරු කරන්නකෝ සිහියෙන් ඇවිදින්න සිහියෙන් වාඩි වෙලා ඉන්න. අන්න ටික දවසක් යනකොට ඌ ඇවිල්ලා අපිට කියනවා බාහියගේ බණේ. සද්දයක් කියනවා ඇහුවා විතරයි. ඇහු පමණින් අතර වුණා. හිතවිල්ලක් කියනවා හිතුවා විතරයි. හිතුව පමණින් අතර වුණා. සමහර විට මේ පරයන්කේ විනාඩි 40ක් විතර පැන්නට පස්සේ කමක් නැහැ. අන්න තේරෙනවා බාහිය හාමුදුරුවොත් වැඩියම දුර නැහැ. මේ සාසනේ අති ශීඝ්‍රයෙන් ධර්මයේ සාක්ෂාත් කරපු හාමුදුරුවෝ අර කියලා අනිත් පැත්ත හැරිලා යනකොට රහත් වෙලා ඉවරයි. බුදුරජාණන් වහන්සේ මේක කියලා අනිත් පැත්ත හැරිලා පින්දපාදේ වඩිනවා. ආයි නිකන් අනේ හොඳ බණක් බොහොම පිං ඔබ වහන්සේට මේ විදිය ධර්මයක් අපිට දේශනා කරාට අපි මේ විදිය ගොඩාක් දේවල් මේ ධර්ම දේශනාවෙන් උකහා ගත්තා මෙන්න මගේ සාරාංශය කියලා කියන්නේ බාහ්‍ය හාමුදුරුවෝ. එනකොට බුදුරජාණන් වහන්සේ අනිත් පැත්ත හැරිලා පින්දපාදේ වඩිනවා. අන්න එතනම එහෙම වැඩි අවසන්. අති ශීඝ්‍රයෙන් ධර්මයේ සාක්ෂාත් කරපු මේ ශාසනයේ ඉන්න යම්කිසි කෙනෙක් ඉන්නවද? එයා ඒගොල්ලන්ගෙන් අග්‍ර තමයි මේ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එතකොට ඒ විදිහේ අග්‍ර කෙනෙක්ගේ ස්වභාවය අපිට අපේ හිත තුලින් අදකින්න පුළුවනි. හැබැයි සාමාන්‍යයෙන් ගාලයක් පුහුණු කරලා පරයන්කකත් විනාඩි 40ක් විතර ගියාට පස්සේ වන්න තේරෙනවා බාහ්‍ය හාමුදුරන්ගේ හිතේ ස්වභාවයට වැඩි දුර නෑ වගේ කියලා. ආපහු නැගිට්ටට පස්සේ අර පරණ මෝඩකම මතුවෙලා එනවා. කමක් නෑ. කමක් නෑ. ආපහු ටික ටික පුහුණු වෙනවා. ඔන්න ඕක කරනකොට කරනකොට තේරෙනවා මොකද්ද? අන්න අර යම්කිසි ඇසු දෙයක් ඇසු පමණින්, දුටු දෙයක් දුටු පමණින්, දැනුණු දෙයක් දැනුණු පමණින්, හිතුණු දෙයක් හිතුණු පමණින් නවත්තන්න පුළුවන්ද? ඒක ටිකෙන් ටික තමයි ලං වෙලා එන්නේ. දැන් ඔය බාහ්‍ය හාමුදුරුවෝ ගියපු විදිහට නිවන් දකින්න අපේක්ෂා කරන කට්ටිය ගොඩනෙක් ඉන්නවනේ. ඒගොල්ලන්ට පෙන්වන්න ඕනේ අන්න අර නිස්සරණේ චිත්‍රේ. 15 21 ළඟ තියෙන අර චිත්‍රයක්. අන්න ඒක පෙන්වන්න ඕනේ. ඒකෙ මොකද්ද තියෙන්නේ? අන්න කන්දක් උඩ කට්ටියක් මැරෙනකම් භාවනා කරන පින්තූරයක් තමයි තියෙන්නේ. දැන් ඒකේ ඉන්නවා ඔය බාහ්‍ය දාරුචීර. හැබැයි මේ ඒ ඉන්නේ කලින් ආත්මෙක. කලින් ආත්මෙක කියන්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ, සාසනේ පිරිහෙන කාලේ, අර හාමුදුරවරු ගෑනු අරගෙන ළමයි හදන කාලේ, සංඝක්කාර ලැබිහි වෙන කාලේ, අන්න ඒ කාලේ වෙච්ච දෙයක්. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ. ඒ කාලේ අන්න මේ පිරිස කලකිරිලා අයියෝ මේ සාසනේ දැන් ඉවරයි කියන අදහසින් අන්න කන්දක් උඩට නැගලා භාවනා කරන්න පටන් ගන්නවා. ඉතින් භාවනා කරන්න පටන් ගන්න කාලේ බාහ්‍ය හාමුදුරන්ටත් හිතෙන්නේ සමහර විට අයියෝ මේ විදිහට සද්දේ සද්ද විදියට නතර වෙන්නේ නැහැ. ඒක ඔස්සේ ලොකු කතන්දරයක් ගෙතෙනවා. හිතවිලි හිතවිලි ඔස්සේ නතර වෙන්නේ නැහැ. ඒ ඔස්සේ ලොකු කතන්දර ගෙතෙනවා කියලා අර කන්ද උඩ භාවනා කරනකොට හිතෙන්න පුළුවනි. නමුත් කාලෙත් එක්ක ටික ප්‍රතිපදාවක් දියුණු වෙලා එනකොට අන්න අර විදිහේ හික්මීමක් ලං වෙලා එනවා. ඉතින් ඒ හික්මීම අපිටත් දුර නෑ කියන ප්‍රකාශය අර නන්නාඳුනන මේ සති කිහිපයක් භාවනා කරපු කෙනෙක් ඇවිල්ලා කියනවා. ඉතින් ඒ වගේ දෙයක් අපි අපිට අත්විඳින්න පුළුවන් අන්න පරියංගික විනාඩි 40කට පස්සේ. නමුත් තේරෙනවා අන්න මේ මේක තමයි මේ කියන්නේ. ටික ටික මේක ප්‍රകൃතිය වෙනවා. තව තව පැය ගණනක් වැය කරනකොට, තව තව පුහුණු වෙනකොට, තව තව මේ විදිහේ ශක්තියට පණ දෙනකොට අන්න අපේ හිත තුලත් මේ කියන ස්වභාවේ අපිට ලං කරගන්න පුළුවනි. ඔය කියන තරම් අමාරු නෑ. අන්න මේ විදිහට ටිකෙන් ටික පුහුණුවක්. ඉතින් මේ මේ ප්‍රතිපදාව ඕක තමයි. බුදුරජාණන් වහන්සේ කියනවා මේ ප්‍රතිපදාව හරියට මේ ධර්මයේ හරියට මහ මුහුද වගේ. මහ මුහුදේ නෑ ස්වභාවයක් බරස් ගාලා එකපාරට නිකන් කිලෝමීටර ගණන් ගැඹුරු වෙන ගතියක් නෑ ඒකේ. ඒකේ තියෙන්නේ ක්‍රමානුකූල ගැඹුරක් තමයි තියෙන්නේ. ටිකෙන් ටික ඔන්න පතුල තෙමෙනවා. ඔන්න වලලු කර ගාවට, ඔන්න දනිස්ස ගාවට, ඔන්න ඉන ගාවට. ඕම ඕම ටිකෙන් ටික ගැඹුරක් තමයි මහ මුහුදේ සාමාන්‍යයෙන් තියෙන්නේ. අන්න ඒ වගේ තමයි මේ ධර්මයත් කෙනෙක් ක්‍රමානුකූලව මේ ධර්මයේ තුලට බැස ගන්නවා, මේ ප්‍රතිපදාව තුලට බැස ගන්නවා. අන්න ඒක නිසා හරියට මහ මුහුදට යක්ෂයෝ අසුරයෝ පෙම්බඳිනවද, අන්න ඒ වගේ මේ ආර්ය ශ්‍රාවකයෝ මේ ධර්මයට පෙම්බඳිනවා. මොකද්ද මේක? මේ හරිම සයන්ටිෆික් මෙතඩ් එකක්, ක්‍රමානුකූල ගමනක්. මේකේ ආයි අනම්මනම් මැජික් නෑ. මැජික් නෑ. එහෙම නිකන් ඊර්දි ප්‍රාතිහාර පෙන්නන එකක් මේකේ නෑ. බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මෙන්න මේ සත්‍යයේ ප්‍රාතිහාරය. මෙන්න බලන්න වැඩි. මෙන්න බලන්න කරලා බැලුවොත් තම තමුන්ට දැක ගන්න පුළුවන්. මට මං ආපු ගමන ඔබටත් එන්න පුළුවන්. එහෙම තමයි කියන්නේ. අයියෝ ඕක වෙන්න බෑ. ඔයා ඕක වගේ දෙයක් සාක්ෂාත් කරගත්තා වෙන්න බෑ කියලා කියනවා. නෑ 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 පොඩ්ඩක් එන්නකෝ. ඇවිල්ලා බලන්න, කරලා බලන්නකෝ. ආ ඔබටත් මේ විදිහේ සැනසීමක් හොයාගන්න පුළුවනි කියන ආරාධනාව තියෙනවා. බුදුවරු අන්න මාර්ගය පෙන්වනවා. ඇවිදින්න ඕනේ තමුන් තමයි. යන්න ඕනේ තමුන් තමයි. ගිහිල්ලා බස්සන කතා නැත. කැමතිනම් ඇවිදගෙන එන්න පුළුවනි. කැමතිනම් ඒ පාරේ පිටිපස්සෙන් එන්න පුළුවනි. ආවොත් ඔබටත් මේ විදිහේ සැනසීමක් හොයාගන්න පුළුවන්. මේ තථාගතවරු කියන්නේ මාර්ගය පෙන්වන පිරිසක්. මාර්ගය පෙන්වන්න කියලා අන සඳහන් කරනවා. ඉතින් ඒක තමයි වැඩේ. එතකොට අන්න බාහ්‍ය හාමුදුරුවෝ වේවා, වෙනක මොකක් හරි කතාවක් වේවා, කොකොට වුණත් අන්න ක්‍රමානුකූලව ප්‍රතිපදාවක් ඉදිරිපත් වෙලා එනවා. ඒ ක්‍රමානුකූල ප්‍රතිපදාව තුළින් අපිට පුළුවනි ඔය කී විදිහේ සැනසීමක් අපේ හිත තුලත් ළඟා කරගන්න. ඒ සඳහා නිකං ජීවිතේ මගාරින්න නෙමෙයි අතරම මේ කරන ආරාධනාව, වැඩි වැඩියෙන් ජීවත් වෙන්න. ඒ කෙනා සමහර විට අන්න මේ ජීවිතය අත්දකින්නකොට එයාට දකින්න ලැබෙනවා අන්න වෙන කෙනෙක් හඳනකොට තමනුත් හරීම හැඳුම් බරයි. ඒක නිකන් අර හිතලා කල්පනා කළා අමාරුවෙන් ගන්න විදිහේ හැඳුමක් නෙමෙයි. වෙන කෙනෙක්ගේ දුක දැනනකොට තමනුත් අනුකම්පා සහගතයි. ඒකත් අර විදිහට අමාරුවෙන් හිතලා කල්පනා කරලා ගන්න එකක් නෙමෙයි. ඒ වෙනුවට අන්න අර විදිහේ ප්‍රතිපදාවක් මේ තැනැත්තා වඩලා තියෙනවා. ඒ වඩන්න වඩන්න මොකද්ද ලැබෙන සැනසීම? මොකද්ද ලැබෙන සහනය? අන්න අර තමුන්ගේ වගේ දැනීමක් අන්න වටපිටාව ගැනත් එනවා. මේ ලෝකයේම කොටසක් මම, මේ ලෝකයේම එක පද්ධතියක්. අන්න එතකොට ඒ දැනීම මටත් තියෙනවා. වෙන දැනීම මටත් තියෙනවා. වෙන කෙනෙක්ගේ වැරද්දක් මට දැනෙනවා නම් ඒකත් නිකන් මගේ වැරද්දක් වගේ. මගේ හිත තුලත් ඒ වගේ ස්වභාවයක් තියෙන හින්දා තමයි මේක දැනෙන්නේ. වෙන කෙනෙක්ගේ වේදනාවකදී මටත් හැඳුම් වෙනවා ඉබේම අන ඒ දේ. ඊට පස්සේ වෙන කෙනෙක් hina වෙනකොට මගේ හිතත් ප්‍රීතියෙන් පිනා යනවා. වෙන කෙනෙක් අන්න නර්තනයක් ගායනයක් ඉදිරිපත් කරනකොට මේ තැනැත්තගේ හිතත් නර්තනයක් ගායනයක් ඉදිරිපත් කරනවා. වැඩි වැඩියෙන් ජීවත් වෙනවා. ඒ මොහොතේ ජීවත් වෙනවා, වර්තමානයේ ජීවත් වෙනවා. ඒ සරලත්වයේ බාරගෙන කටයුතු කරනවා. ඊට වැඩි එහාට ලොකු අපේක්ෂාවක් නැහැ. අයියෝ ඉදිරියට මොනව වෙයිද, අයියෝ මේ ඉන්න කට්ටිය වෙන් වෙලා යයිද, ඒව වැඩක් නැහැ නේ අප්පා. මෙන්න මේ දවස ගානේ කාලා බීලා ඉඳියා නම් ඇතිනේ. සමු ගැනීම් කොහොම වෙයිද කියලා වැඩක් නැහැ ඕවා කියලා. ඒවා කල්පනා කරලා වැඩක් නැහැ. ඒ වෙනුවට මේ අද දවසේ ජීවත් වෙන්න. වටපිටාව බලන්න. ආ මෙන්න හුලං හමනවා. මෙන්න කුරුල්ලෝ කෑ ගහනවා. මෙන්න මේ විදිහේ දෙයක් තියෙනවා. ඊයේ රාත්‍රියේ ඔන්න පොඩ වාඩිලා එනකොට නිකන් කැලේ නිකන් ළඟ ළඟ පිටිපස්සෙන් උලමාගේ හඬ ඇසේ. මන් දන්නේ මූසල කමක් කොහොම වෙතත් පුදුම ආශ්චර්යයක් එකේ තියෙන්නේ. හඬේ තියෙන්නේ අමුතුම ස්වභාවයක්. අන්න උකුසු බස්සාගේ හඬ ඇසේ. බොහොම දුර්ලභ හඬක්. ඉතින් අන්න උලමා කෑ ගහනකොට නිකන් උලමාගේ ලෝකේ තමයි ඉන්නේ. රිලවට පොඩ්ඩක් ගලකින් ගැහුවාම ඔන්න රිලවාගේ මෙන්ටලිටි එක දැනෙනවා. ඉතින් මන්ක්ස් ඇන් මන්කීස් කියන්නේ ඕක තමයි. දෙගොල්ලොම ඉන්නේ කැලේනේ. පොඩ්ඩක් රෝල් එකක් හිටපු ගමන් මාරු වෙනවා. මං කියලා මංක්ස් වගේ කටයුතු කරනවා. මංක්ස්ලා මං කියලා වගේ කටයුතු කරනවා. ඉතින් කැලේ හින්දා අවුලක් නැහැ. දකින්න කට්ටිය බලාගෙන කට්ටිය ඉඳියොත් තමයි ප්‍රශ්නේ මතුවෙන්නේ. අපිට මහරිලා එක්ක පොඩි ෂේප්මන්ට් එකක් දාගන්න පුළුවන්. රිමචා අපි කවුරුත් ඉතින් මේකේ කට්ටියනේ බජාර් එකේ කට්ටියනේ කියලා ගියාම ඌ පොඩ්ඩක් ෂේප් වෙනවා. ඌගේ එහෙම අවුලක් නැහැ. පව්ව දාට නම් කොහොමවත් මතක තියාගෙන ඉන්නෙම නැහැ තමයි උනා. ඌගේ බඩේ බිජු කියලා જાතියක් නැත. පවදාට අර වෙනදා ආයි නිකන් අලුතෙන්ම හම්බුනා වගේ මේ හාමුදුරු කලින්වත් දැකලා නැහැ වගේ ස්වභාවයෙන් තමයි ඉන්නේ. එදාටත් ගලකින් ගහුවට පස්සේ තේරෙනවා යකෝ ඊයේත් මේ විදිහේ ගලක් වැදුනා. අදත් වැදුනා. කවුද මේකට හේතුව කියලා අලුත්ම බැල්මක් බලනවා ඌ ඉතින්. ආ ඒ මොහොතේ ඒ වෙලාවේ අන්න ඒ විදිහේ ජීවත් වෙන්න කරන ආරාධනාවක්. මේ විදිහේ මේ වර්තමාන මොහොත බලවාර ගන්න වැඩි වැඩියෙන් ජීවත් වෙන්න කරන ආරාධනාවක්. ඉතින් ඒ සඳහා තම තමන් පුහුණු කරලා බලන්න. මේ විදිහ දෙයක් පුහුණු කරනකොට මේ විදිහ සැනසීමක් විවේකයක් මා තුළ මතුවලා එනවද? මේ විදිහට අරයට මොකක් වෙයිද? මෙයා මැරිලා යයිද? කවුරු මොනවා කියයිද කියලා බීතියක් බයක් වෙනුවට මෙන්න මේ වර්තමානේ බාර අරගෙන වර්තමානේ වැඩි වැඩියෙන් කල්ගත කරන්නේ වර්තමානේ විඳින්න මට පුළුවන්ද කියන පරීක්ෂාව තම තමන් කරලා බලන්න කියලා ආරාධනාවක් සහිතව අද දවසට අපි ධර්ම දේශනාව අවසන් කරමු.
සාදු සාදු සාදු. මම හිතන්නේ අපි කරුණී ස්වාමීන් වහන්සේ අදත් බොහොම වටිනා ධර්ම දේශනාවක් අපිට ඉදිරිපත් කළා. අපි ඉතින් බාහ්‍ය දාරු චීරදී ස්වාමීන් වහන්සේලාට ටිකක් දුර ඉන්න නිසා මේ දේශනාව හොඳයි කියලා සාරාංශයක් කරන එක සුදුසුයි කියලා මම හිතනවා. ඒක නිසා මට ඇහුණු විදිහට අද ගෞණ්‍ය ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාව මම කෙටියෙන් මතක් කළොත් ස්වාමීන් වහන්සේ දේශනා කළේ මේ අපි මේ කතා බහ කරන පුහුණුව සඳහා මේ අපි හැම දෙනා තුළම තියෙන මේ මනුෂ්‍යත්වයම ප්‍රමාණවත් බව තමයි මූලික අදහස වුණේ මේ ධර්ම දේශනාව තුළ. එහිදී ස්වාමීන් වහන්සේ වැඩි දුරටත් ඉදිරිපත් කළේ මේ අලුතෙන් මේ ප්‍රතිපදාවට පිවිසෙන කෙනෙක් මේ පොඩි විකෘතියක් වගේ දෙයක් ඇති කරගන්නවා, මේ පණ තිබුණත් මලා වගේ ඉන්න සිටිය යුතුයි කියන වගේ අදහසක් තියෙනවා. මේ අදහස් තියෙන්නේ බෞද්ධයන්ට විතරයි කියලා ස්වාමීන් වහන්සේ මතක් කළා. මේ ඒක නිකන් බෙහෙතින්ම හැදිච්ච ලෙඩක් වගේ කියලා තමයි ස්වාමීන් වහන්සේ දේශනා කළේ. හැබැයි ඒක එහෙම කියලා අපි හිතුවට මෙතන මේ ප්‍රතිපදාව තුළ ඇත්තටම වෙන්නේ වැඩි වැඩියෙන් ජීවත් වෙන්න කරන ආරාධනාවක් බව ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. මේ කියන සතිය කොයි වෙලාවෙත් අපි ගාව තියෙන දෙයක්. මේ ඒවට අපි ඒ ගැන දැනුවත් නැතිකම පමණයි තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ පුහුණුවට බැහැලා ඒ බැල්මෙන් අපි දිහා බලන්න, අපි කරන කියන දේවල් දිහා බලන්න කියන ආරාධනාවක් තමයි තියෙන්නේ කියලා ස්වාමීන් වහන්සේ දේශනා කළා. හැබැයි මේ බැල්ම ටිකක් නීරසයි කටුකයි. ඒක නිසා මේක ටිකක් අපි අකමැති වෙන්න පුළුවන් බැල්මක් වගේ කියන එක ස්වාමීන් වහන්සේ දේශනා කළා. හැබැයි ඉතින් මේ ලෝක හැම දෙයකම ආශාවදී දකුණකොට ඒකේ ආදීනවත් පේන ස්වභාවය මේ පුහුණුවත් එක්ක ළඟා වෙන නිසා තමයි කටුක බව අපි දකින්නේ. ඒක හරියට ෆේරි ටේල් එකක මේ හැපි එන්ඩින් එක පස්සේ මොකද්ද වෙන්නේ කියන එක අපි දන්නේ නැති වුණාට එහෙම හැම දෙයකම එහෙම සතුටුදායක අවසානයක් නොවෙන්න පුළුවන් තියෙන්නේ කියන එක ස්වාමීන් වහන්සේ මතක් කළා. මේ ප්‍රතිපදාව ඉදිරියට කරගෙන යනකොට මේ දුක් සතුට දෙකටම අපිට එකම වටිනාකමක් දෙන්න පුළුවන්කම, නැත්නම් එක විදිහට පාර ගන්න පුළුවන්කම තමයි, එහෙම ගමනක් තමයි මේ ගමන කියන එක ස්වාමීන් වහන්සේ මතක් කළා. මේ කියන ලෙඩේ වගේම බෙහෙතක් තියෙන තමන්ගාව නිසා නැත්නම් පුහුණුව කරන්නත් ඕනේ තමන් නිසා. අපි ඉන්නේ කොහෙද යන්නේ කොහෙද ට්‍රැවල් කරනවා වගේම ගැටලුවක් නැතුව යන ඕනම තැනක මේ පුහුණුව කරන්න අපිට මේ මනුෂ්‍යත්වයේ ප්‍රමාණවත් අපිට වෙන කිසිම බාහිර සාධකයක් අවශ්‍ය නැහැ කියන එක සම්මත මතක් කළා. ඒ වගේම මෙහෙම කරගෙන යනකොට තියෙන ලෙඩේ නිට්ටාවටම සුව වෙනවා කියලා සම්මත දේශනා කළා. හිතේ අමනාපයක් ඇති වුණාම ඒකට හේතුවක් කියන්නේ අපි තුළම වුණත් අපි හිත මේ හරි කියන මායාකාරී බව නිසා අපිට ඒක විවුර්ත ඒක පේන්නේ නැහැ හරියට. ඒ නිසා විවුර්ත බලමකින් අපි දිහා බලන්න කියන එක සම්හස මතක් කළා. කරන කියන හැම වැඩකදීම සිහියෙන් අවධානයෙන් ඒ දිහා බැලුවොත් අපේ ගමන පහසු වෙනවා කියලා ස්වාමීන් වහන්සේ දේශනා කළා. මේ 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 ප්‍රතිපදාවදී වෙන්නේ අතරම මේ නිගමනයකින් තොරව නිගමන ඉවත් කළ පරීක්ෂණ සහ නිරීක්ෂණය කිරීමකට සමාන කළා ස්වාමීන් වහන්සේ. අපි හැමදාම මේ පරීක්ෂණය කර කර නිරීක්ෂණ කරනවා. එතකොට එක එක දවසට ලැබෙන නිගමනය වෙනස්. එහෙම ලැබෙන නිගමනය වෙනස් නිසාම අපි තුළ තියෙන නිත්‍ය සංඥාව වෙනස් වෙලා අනිත්‍ය සංඥාවක් අපිට වෙනවා. අපිට ඇත්තම අපි ගැන වුණත් එහෙම නිත්‍ය නිත්‍යව ගන්න යමක් නැහැ කියන එක පැහැදිලි වෙනවා කියලා ස්වාමීන් වහන්සේ දේශනා කළා. මෙහෙම කරගෙන යනකොට අවසානයේ පරීක්ෂණාකාරී පුතුල ගිහිල්ලා මේ භාෂා විවරය ඉක්මවන්න පවා පුළුවන් වෙන්න පුළුවන් කියලා ස්වාමීන් වහන්සේ දේශනා කළා. කාලයක් තිස්සේ මේ පුහුණුව කරගෙන යනකොට තමන් තමන්ට උපමා කළා. තමන්ට බොරු නොකර වැඩ කටයුතු කරන එකේ හැකියාවක් ලැබෙනවා කියන ස්වාමීන් වහන්සේ දේශනා කළා. වගේම අහිංසක බවක් අපිට ලැබෙනවා මෙහෙම වැඩ ප්‍රතිපදාව කරගෙන යනකොට. තමන්ට තමා උපමා කළා, අනිත් අය ගැන හිතන්න කල්පනා කරන්න හැකියාවක් අපිට ලැබෙනවා. ඒක හරියට මේ ජජ්මන්ට් ඩේ එකේදී අපිට වෙන කෙනෙක් අපේ රෙකෝඩ්ස් පෙන්වන්න ඕනේ නැහැ, අපිම දන්නවා අපි මොනවද කරේ කියන කාරණේ. ඒක නිසා ඒ විදිහට තමන් උපමා කළා අනිත් අය දිහාත් අනිත්‍යගෙන කටයුතු කරන්න කියලා ස්වාමීන් වහන්සේ දේශනා කළා. බාහ්‍ය දාරු චීව කතා වස්තු ඒ වගේම පහරාජ සූත්‍රයේ මහමුද වගේ ක්‍රමානුකූලව ගමනක් මේ මේ ශාසනය තුළ තියෙන ප්‍රතිපදාව තුළ තියෙන කියන එක සඳහන් කරා. වැදගත්ම දේ තමයි වෙන කාටවත් අපි මේ ගමන එක්කගෙන යන්න බෑ. මේ ප්‍රතිපදාව අපි විසින්ම පුහුණු කළ යුතුයි. අනිත්‍යර කරන්න පුළුවන් අපිට පාර පෙන්වන එක විතරයි ගමන අපි කරන්න ඕනේ කියන එක ස්වාමීන් වහන්සේ දේශනා කළා. ඒක නිසා අනාගතය ගැන ලොකු බලාපොරොත්තුවක් නැතුව, නිගමනයක් නැතුව, කෙවෙන ඒ මොහොතේ ජීවත් වෙන්න උත්සාහයක් ගන්න මිනිස්සු විදිහට අපිට මේ ලැබිච්ච මිනිස් ජීවිතේ ඇති මේ පුහුණුව සඳහා වෙන කිසිම දෙයක් වැදගත් නැහැ, වෙන කිසිම දෙයක් අදාළ කරගන්න ඕනේ නැහැ කියන කාරණය තමයි අද ධර්මදේශනාවේ සාරාංශය විදියට මම මගේ ජීවිතයට එකතු කරගන්න කොටස. ඉතින් ආර්මත් ස්වාමීන් වහන්සේට සුතුවන්ත වෙනවා පාද නමස්කාරයෙන් මේ ධර්මදේශනාව ඉදිරිපත් කිරීම ගැන. අපේ වැඩසටහන ඊළඟට තියෙන්නේ මේ ආධුනික අය වෙනුවෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ උපදේශ පරිදි අපි විසින් සකස් කරන ලද උපදේශ පත්‍රිකාව ඔබට ඉදිරිපත් කිරීම මට විනාඩියක් දෙන්න සඳහා. දැන් මම ෂෙයා කරලා තියෙන්නේ ඒ උපදේශ පත්‍රිකාව. මම හැමදාමත් කියනවා වගේම මේ සතිමත් බව, එහෙම නැත්නම් අපිට සිහිය කියලා සාමාන්‍ය වචනෙන් ගත්තොත් එහෙම, මේ සිහිය වඩන්න අවශ්‍ය වෙන්නේ අපේ මනුෂ්‍යත්වයම විතර. සම්මාස ධර්මදේශාන්ති කිව්ව වගේ ඒක නිසා මේ මනුෂ්‍යත්වයේ තියෙන ඕනම කෙනෙක්ට, ඕනම මිනිසෙක්ට උමනාව තියෙනවා නම්, මේ වචනාකම තේරෙනවා නම්, මේ සතිමත් බව වැඩිීමේ ඕනම මොහොතක මේක කරන්න පුළුවන්. ඒක වයස අවුරුදු 5න් ඉහළ දරුවෝ පවා මේ සතිමත් බව පුහුණු කරනවා අපි අත්දැකලා තියෙනවා. ඒ වගේ ප්‍රතිලාභ ලබනවා. ඒක නිසා මෙතන සම්බන්ධ වෙලා හැම කෙනෙක්ම මිනිස්සුයෝ. ඉතින් ඒක නිසා ඔබට උවමනාව තියෙනවා නම් මේ 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 පුහුණු කරන්න කිසිම ගැටලුවක් බාධකයක් නැහැ කියන එක මතක් කරන්න ඕනේ. හැමදාම ඇවිල්ලා ධර්මදේශනාව ශ්‍රවණය කිරීම ප්‍රමාණවත් නැහැ. ඇවිල්ලා ලස්සන බණක් කියලා කියාට වැඩක් නැහැ. ඇත්තටම මේ මේකේ ප්‍රතිඵලයක් ලැබෙන්න නම් මේක තම තමන් විසින් පුහුණු කළ තම තමන් ප්‍රත්‍යක්ෂ කරගත යුතු දෙයක් මිසක් මේ ගුරුවරයා විසින් කියන දේශනාව අහලා මේ සුතමේ වශයෙන් ලබා ගත යුතු දෙයක් නෙවෙයි කියන එක මතක් කරන්න ඕනේ. ඒක නිසා මේ 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 තියෙන සතිමත් බව වැඩි වීමේ උවමනාව ඇති කරගත්ත කෙනෙක්ට ඒ සතිමත් බව වැඩීමේ මාර්ගය තමයි මේ උපදෙස් පත්‍රිකාව ඇතුළේ තියෙන්නේ. නිසන්න වනේ ආශ්‍රයෙන් මේ සම්බන්ධයෙන් වීඩියෝ කිහිපයක්ම ආධුනිකයන්ට උපදෙස් ලබා දෙන වීඩියෝ කිහිපයක්ම සකස් කරලා තියෙනවා. ඒ අතරින් වීඩියෝ දෙකක් මම මේ උපදෙස් පත්‍රිකාවට එකතු කරලා තියෙනවා. සාමාන්‍යයෙන් සතිමත් බව පුහුණු කරන්න සතිමත් පැවිදීම සහ සතිමත් ඉඳ ගැනීම කියන මූලික අවස්ථා දෙක යටතේ තමයි මූලික පුහුණු කිරීම වලට අනුග්‍රහය දක්වන්නේ. ඒක නිසා මූලික උපදෙස් අලුත් කරගන්න කෙනෙක් හරි අද වැඩසටහන් සම්බන්ධ වෙන කෙනෙක් ඉන්නවා නම් ඒ වීඩියෝස් බලලා ඒ මූලික උපදෙස් අලුත් කරගන්න කියලා මතක් කරනවා. ඒ වගේ මම කලින් සඳහන් කළා වගේම වැදගත්ම දේ තමයි මේ බණ අහලා වීඩියෝ බලලා ඔක්කොම දැනුම ලබා ගත්තට වැඩක් නැහැ පුහුණු කරන්නේ නැත්නම්. ඒ නිසා දිනපතා මේ වෙනුවෙන් වටිනකම දැනගෙන මේ වෙනුවෙන් පොඩි වෙලාවක් වෙන් කරගන්න විනාඩි 5ක් හරි කමක් නැහැ. පහින් පටන් ගන්න. ඊට පස්සේ දවස් විනාඩි 6ක් ඊළඟ දවස් විනාඩි 7ක් විනාඩි වැඩි කරලා පැය භාගයක් පැයක් දක්වා වැඩි කරගන්න පුළුවන් නම් හොඳයි. ඒක තමන්ට පුළුවන් විදිහට කරන්න. හැබැයි විනාඩි 5කින් හරි අදම පටන් ගන්න එක තමයි වැදගත්. ඒක හැමදාමත් මම මතක් කරනවා. ඒක නිසා හැමදිනාටම මම බොහොම කාරුණිකව ආරාධනා කරනවා දිනපතා මේ පුහුණුව කරන්න ඉදිරිපත් වෙන්න කියලා. තුන්වෙනි කාරණය තමයි එහෙම පුහුණු වෙනකොට සතිමත් ඇවිදීමේදී සහ සතිමත් ඉඳ ගැනීමේදී ඔබට ලැබුණු අත්දැකීම් ඔබට තේරෙන විදිහට වාර්තාගත කරන්න. ඒ වාර්තා ලියන එකේ විශේෂ වැදගත්කමක් තියෙනවා. එකක් තමන් මේ මාර්ගය හරියට යනවාද මොන හරි ගැටලු අවස්ථා තියෙනවද කියන එක ස්වාමීන් වහන්සේගෙන් පැහැදිලි කරගන්න පුළුවන්. අනිත් කාරණේ තමයි අහන් ඉන්න අනිත් අය මේ මාර්ගයට එන්න ප්‍රේරකයක් වෙන්න පුළුවන්. ඒක නිසා මේ සම්බන්ධයෙන් හැම කෙනාට මම ආදරෙන් මතක් කරනවා මේ තම තමන්ගේ අත්දැකීම් දෙන්න කියලා. ඒවා අපිට එවිය යුතු Google Forum එක සඳහන් කරලා තියෙනවා. මම හිතන්නේ දැනට සම්බන්ධ වෙන හැම කෙනෙක්ටම මේ තොරතුරු නම් තියෙනවා. සහ අවසාන වශයෙන් අපේ Zoom link එකේ සහ දිනය වේලාව ඒ තොරතුරු සඳහන් වෙනවා. ඉතින් ඒක නිසා මේ වාර්තා ලිව්වත් නොලිව්වත් හැම ඉරිදාම මේ වෙලාවට සම්බන්ධ වෙන්න කියලා මම හැමදෙනාටම මතක් කර සිටිනවා. ඒ වගේම දිනපතා සතිමත් බව පුහුණු කරන්න කියලාත් හැමදෙනාටම මතක් කරනවා. එතනින් ආධුනික පිරිසට උපදෙස් ලබා දීම අවසන් වෙනවා. මම අදාළ තොරතුරු මික්සලාර් එකට සහ Zoom එකට යොමු කරන්නම්. අවසරයි ගෞණි ස්වාමීන් වහන්ස, දමකුත් ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙලා ඉන්නවද කියලා දැනගන්න කැමති.
ඔව්, තෙරුවන් සරණයි.
අවසරයි ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි. ඔබ වහන්සේවත් පාද නමස්කාරයෙන් යුතුව අපි මේ ධර්ම සභාවට පිළිගන්නවා. Q&A එක අපි ආරම්භ කරමුද ස්වාමීන් වහන්ස?
හොඳයි.
එහෙමයි ස්වාමීන් වහන්ස, අද Q&A එක කරන්න මම ඉන්ද්‍රනන්දට ආරාධනා කරනවා. ඉන්ද්‍රනන්ද.
අවසරයි රාජික. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස.
හොඳයි.
ලිඛිත වාර්තා ඉදිරිපත් කිරීමට අවසරයි. මට අද එක ලිඛිත වාර්තාවක් ලැබිලා තියෙනවා. මම දැන් ඒක ඉදිරිපත් කරනවා. අවසරයි. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. අටවන වාර්තාව. එදිනෙදා කටයුතු සමග සතිමත් බව පුහුණු කිරීම. අවසන් වරට ඉදිරිපත් කළ වාර්තාවේදී ස්වාමීන් වහන්සේ අවවාද කළා සිතේ සිතුවිලි ආවේගවලට සතිමත් වෙද්දී කය හරහා ඒක අඳුරගන්න උත්සාහ කරන්න කියලා. ඉතින් ඒ අවවාදය මත ඉඳලා දැනට මාසයක් වගේ කාලයක් ඇතුළත නිහඬව නිරීක්ෂණයක යෙදෙන්න පුළුවන් වුණා. ඒකෙදි තරහව හඳුනගත්තා. කය ඇසුරු කරගෙන ඒ කොහොමද කිව්වොත් තරහ ඇතුලෙන් නැගිටලා එද්දිම ඇඟ නලියනවා දැනෙනවා. එක තැනක ඉඳන් ඉන්න බෑ. ඉබේම එහාට මෙහාට ඇවිදෙන්න පටන් ගනිනවා. ඉස්සරත් මේක වෙලා තියෙනවා. හැබැයි අවධානයක් තිබ්බේ නැහැ. තරහ කටින් වචන නොවුනොත් ඇවිදගෙන වේගයෙන් වේගය වැඩි වෙනවා. වචන පිට කෙරුනොත් කොහෙන් හරි වාඩි වෙනවා. කය ප්‍රෝග්‍රෑම් වෙලා වගේ මේ වැඩපිළිවෙල වෙන්නේ. සතුටක් ඇතුලේ නැගිටලා එද්දී කය ඉපිලෙනවා වගේ. ලොකු සතුටක් නම් උඩ පැන පැන ඇවිදිනවා. තනිවම හිනාවකුත් කටේ ඇඳෙනවා. කය ඒ වෙලාවේ හරි සැහැල්ලුයි. තරහ එන වෙලාවට කය ඇවිද්දා වුණාට හිර වෙනවා වගේ තද ගතියක් තියෙනවා. යටිපතුල් දැවිල්ලට දැනෙනවා. දුක අඳුනගත්තේ තරහ ඇවිත් කරගන්න දෙයක් නැතිකමට එන අසරණකමක අතුරු ප්‍රතිඵලයක් විදිහට. ඇඟ පුපුරන ගානට වගේ දුක දැනෙන්නේ. බැලුමක් පිම්බිලා එද්දී ඇතුලේ වාතය තෙරපෙනවා වගේ මේ නිරීක්ෂණය හරහා හොයාගන්න පුළුවන් වුණා. තරහව තමයි වැඩිපුර ඇසුල් කරන්නේ කියලා. නොරිසුන් ගතියක් විදිහට තරහව ඇතුලේ වැඩ කෙරෙනවා. එතකොට කය ඒ කෙනාව හරි ඒ තැන හරි මඟ හරින්න හදනවා. මූණ බලාගෙන කතා කරන්න බැරි හිරවීමක් කයෙන් දැනෙනවා. හිත විසුරුණු ගතියක් පෙනෙද්දී කය දිහා පෙනෙන්නේ හරිම කලබල ගතියක්. කය හරි වේගයෙන් ඒ වේගය අධිකයි. තියෙන පියවරවත් අත්ලට ගන්න දේවල්වත් ශක්තිමත්ව දැනෙන්නේ නැහැ. ලිස්සලා යනවා. වගේ කෑම ගැන පෙරේතකමක් නැගිටලා එද්දිම කය කෑම තියෙන තැනට තල් වෙන ගතියක් තියෙනවා. මුලින් බඩගින්නට කෑවත් 3-4 කෑම කටවල් වල ඉඳන් රසය කියලා අඳුනාගත්තුත් ඊට පස්සේ ඉඳන් කන්නේ පෙරේතකමි. ඒ වෙනස වෙන වෙන සියුම් තැන දැන් හොඳට අහු වෙනවා. කය වේගවත් වෙනවා. කටක් අරන් අනිත් කට එන අතරේ හිතේ කලබලයක් තියෙනවා. ඇඟිලි වේගයෙන් අන්නවා. ඇත්තටම හරි වෙහෙසක් කයෙන් දැනෙනවා. මේවා කලිනුත් වෙලා තියෙනවා කියන සංඥාව තියෙනවා. නමුත් ඕනිකමින් දැකලා තිබ්බේ නැහැ. කය ඇසුරු කරගෙන හිත දකින එක ජීවිතේ යැපිලා ඉන්න ලොකු පහසුවක් කියලා තේරුම් ගියා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. එපමණයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.
හොඳයි, ලොකු ටිකක් අමුතු වෙනස් විදියක විස්තරයක් තියෙනවා. බැලුවා මේක අර තමන්ගේ දිහා පිටින් අර CCTV කැමරා එකක් දාලා බැලුවා වගේ තවත් වෙනස් කෝණයකින් නේ බලලා තියෙන්නේ. වෙනදත් ඔය ඔක්කොම වෙලා තියෙනවා. එනවාට ඒකට වඩා වෙනස් විදිය වටිනාකමක් දීලා වෙනස් විදියකින් හොයලා බලලා තියෙනවා. දැන් ওই වගේ දේවල් අපි ඕන තරම් ওই කොමඩි ෆිල්ම් වල ওই මිස්ටර් බීන් ගේ එහෙම නැත්නම් එක එක දේවල් අපිට TV එකේ එහෙම කතා වල එහෙම දකින්නේ නැති. එනවාට ඇත්තටම මමත් මේ වගේ නළුවෙක්ද කියන එක තේරෙන්නේ දැන් තමයි නේද? ඒ වගේම මෙහෙම තරහ කියන එකාන්තයට ගියහම දැනෙච්ච දේවල් ඊළඟට ආසාව කියන සතුටෙන් ඉන්න අවස්ථාවල්දී දැනෙච්ච දේවල් බැලුවම ඒ අන්ත දෙකේදී සම්පූර්ණ වෙනස් විදි දෙකක්. දැන් මේ රිපෝට් එක කියවද්දී දැන් මේ කෙනාගේ වැඩිපුර තරහ යන වගේ ගතියක් නේ දැනගෙන තියෙන්නේ. ඒ වගේම තරහ යන වෙලාවේදී ගොඩාක් ওই රත් වෙන දේවල් ඒක ඇඟ ඇතුළේ සිද්ධ වෙන දේවල් හොඳට අඳුරගෙන තියෙනවා. ඒ වගේම ආසාවක් ඇති වෙච්ච වෙලාවේදී අඳුරගත්තු දේවල් ඊට වඩා සම්පූර්ණ වෙනස් අන්තයක. දැන් ওই දෙක අපි නිකන් කම්පෙයා කරලා බලුවම කෙනෙකුට හිතන්න පුළුවන් තරහ යන එක නම් ගොඩක් නරකයි, උනාට ආසාව ඇති වෙන එක එච්චරම නරක නෑ කියලා නේද? දැන් ඒකේ දැනෙන දැනීම එක දෙක කම්පෙයා කරලා බලුවම ආසාවක් ආවහම සතුටක් ආවහම ඒ දැනෙන දේ ඊට වඩා ටිකක් අරිට සාපේක්ෂව ටිකක් හොඳයි වගේ නේ දැනෙන්නේ. එනට ඇත්තටම ওই දෙකේම බැලුවාම අන්ත දෙකම බැලුවාම දෙකේම තියෙන එකම වගේ තැවිල්ලක් තමයි. දැන් ওই සතුට කියන එක දැනුණාට පස්සේ හොම උඩ යනවා, ඉලිප්පෙනවා, නිකන් උඩ පනිනවා වගේ ගතියක් දැනුණකට හිතනවා ඒක හොඳයි කියලා. එනට ඒ සතුට හෙටත් ලබා ගන්න ඕන, මගේ අනිත් යාළුවන්ටත් දෙන්න ඕන, මගේ නෑයන්ටත් දෙන්න ඕන, මගේ පරම්පරාවේ කට්ටියටත් දෙන්න ඕන. ඒ වගේම මේ සතුට හැමදාම තියාගන්න ඒ සතුටට විරුද්ධ වෙන අයටත් නැති කරන්න ඕන අන්න ওই தත්ත්වයට එනකොට අර සතුට කියන එකම අනිත් පැත්තට හැරිලා අර දුක කියන එකටම තමයි ඒ ගොඩටම එකතු වෙන්නේ. ඒක නිසා දැන් මේ නිරීක්ෂණය කිරීමේදී ලැබිච්ච දේවල් අනුව අපිට පේන දුකක් දැනුණාම මේ වගේ දැවීමක් තැවීමක් තියෙන බව හොඳටම ප්‍රත්‍යක්ෂ මට්ටමින් දැනෙනවා. එනවාට සතුටක් ලැබුණාම දැවෙන ඒ දැවීම තැවීම ඊට වඩා වෙනස් විදියකට නේ දැවෙන්නේ. ඒ ලැබිච්ච සතුට සදාකල් තියාගන්න එක මගේ කරගන්න එක මගේ කට්ටියට තියාගන්න ඕන කියන අදහසට ආවොත් අන්තිමට මේ සතුට කියන එකත් අර පැත්තටම තමයි හැරෙන්නේ. අන්න ඒක නිසා ওই දැක්ක දැන් ලැබිච්ච මේ ඔබ්සර්වේෂන් ගොඩක් හොඳයි. ඒකත් එක්ක තව දිගට ඉස්සරහට අර ණය විපස්සනාවෙන් හිතලා බලන්න, දුකට සාපේක්ෂව සතුට හොඳයි තමයි. උනාට ඒක සදාකල් තියාගන්න මගේ කරගන්න බලාපොරොත්තු වෙනත් ඒකෙනුත් ඇති වෙන ආයෙත් අනිත් පැත්තටම හැරීමක්ම තමයි. ඒ වගේම දැන් මේ දුක ඇති වුණාම මේ වගේ මේ දේවල් දැනෙච්ච එක ගොඩක් අර අනිත්‍යයෙන් පිටින් බලනවට වඩා මේ තමන්ගෙම දෙයක්නේ. මම තුලින්මයි මේක දැක්ලා තියෙන්නේ. එතකොට මේක හරියටම ප්‍රත්‍යක්ෂ දෙයක්. ඒ ලැබිච්ච ගොඩක් හොඳයි. ඒ වගේම දැන් ওই තව කියනෝනේ සමහරු කියනවා අර සිහියෙන් ඉඳගෙන මේ වැරදි කරාට කමක් නැහැ, තරහ ගියාට කමක් නැහැ කියන වගේ මතයකට එන එකට ඔන්න ඕක හොඳ උදාහරණයක්. දැන් සිහියෙන් ඉඳගෙන වැරදි කරන එක හොඳයි, අසිහියෙන් වැරදි කරන එකට සාපේක්ෂව විතරයි. අසිහියෙන් වැරදි කරනවට සාපේක්ෂව සිහියෙන් වැරදි කරන එක හොඳයි. එතකොට ඒකට සාපේක්ෂව විතරයි. එවනට සිහියෙන් වැරදි කරනකොට ඒ වෙලාවේ හොඳට එයා හරියට සිහියෙන් හිටියානම් ඒ වැරදි කරන වෙලාවේදී මෙයා ද ඔන් ද ස්පොට් හම්බ වෙනවා මේ වැරද්ද කරද්දිම ඇතුලෙන් දැවීම තැවීම. එතකොට එහෙම සිහියෙන් කීප වරක් වැරදි කරපු කෙනාට දන්නේම නැතුව සිහියෙන් හරි වැරදි කරන එක ඉබේම නැති වෙනවා. ඒතර හැමදාම සිහියෙන් වැරදි කරනවා කියන එක කියනවනේ ඒක ඇත්තටම සිහියෙන් නෙවෙයි වැරදි කරලා තියෙන්නේ. අසිහියෙන්මයි වැරදි කරලා තියෙන්නේ. ඒ වෙනුවට වැරදි කරනකොට සිහිය තිබුණා නම් දන්නේම නැතුව එයා ඉබේම ඒ වැරදි කරද්දිත් එයාට දැවීම තැවීම ඒ වෙලාවෙම එයාට දැන නිසා සිහියෙන් වැරදි කරන එක ඉබේම අඩු වෙලා යෑමක් සිද්ධ වෙන්න ඕන. ඉතින් මේක හොඳ නිරීක්ෂණයක් තමන් ගැනම පිට කෙනෙක් වගේ බලාගත්තු එක. මේක දිගටම කරගෙන යන්න. ඇත්තටම දැන් පොඩි කාලේ මට වෙච්ච දේවල් කිව්වත් දැන් අපේ ගෙදර මට වඩා වැඩිමල්ල අය ඔක්කොම හිටියේ. දැන් පොඩි කාලේ ගහ ගන්න ඕනේ ඉතින්. ගහ ගන්නකොට දැන් අයියලාත් අක්කලාත් එක්ක ගහ ගන්න ගියාම ගහ ගන්න බෑ ඉතින් මට වඩා ලොකු වෙන ඒගොල්ලෝ. දැන් මගේ අතින්ම අල්ලලා මට මොටොක්කක් කන්න වගේ වෙලාල් තියෙන්නේ. එතකොට දැන් මට ඒක පිට කරගන්න බෑ. මාත් එක තරහ තියෙනවා. පිට කරගන්න බෑ මොකද මට වඩා ශක්තිමත් ඒගොල්ලෝ. එතකොට මං කරන්නේ ඈතට ගිහිල්ලා ගල් වලින් ගහනවා. ගල් වලින් ගහුවාම කරන්නේ ඒ ගලක් අල්ලලා කියන මට හයි වේගෙන් ගහන්න බෑ. ගලක් අල්ලලා කියන තව එකක් එවන්න කියලා. දැන් එහෙම වුණාම ඊටත් වඩා තරහ යනවා. අර තියෙන තරහ පිට කරගන්න ඕන නම් කොහොමද ඒක නිවිලා යනවා පිට වුණානේ. දැන් මේක පිට කරගන්න බැරි වෙනකොට තව තව තරහ තව තව වැඩි වෙනවා. ඉතින් ඔහොම තමයි. දැන් අපිට අර මේ තරහ ගියපු එක්කෙනා කිව්වා තරහ වචනයකින් හරි මොකකින් හරි ඒක පිට වුණා නම් එතකොට මේ පොඩ්ඩක් අර නිවිලා යනවා. ඒක ඇතුලේ පිට කරගන්න විදියක් නැති වුණාම වෙන්නේ තව තව තරහ ඒක වර්ධනය වීමක් වෙන්නේ. ඔන්න ඔක පිට කරන්න ගියහම වෙන්නේ අර වීතික්‍රමණයක් වෙලා තව කෙනෙකුටත් ඒක ඉෆෙක්ට් වෙන්න පුළුවන්නේ. ඒක නිසා පුළුවන් තරම් පිට කරන්න නැතුව ඇතුලේම කොහොම හරි මේක ඇතුලේ සිද්ධ වෙන ක්‍රියාවලිය බලන්න පුළුවන් නම් ඒක ලුක් දක්ෂකමක් වෙනවා. දැන් අපි ගොඩක් වෙලාවට කරන්නේ තරහක් ආවම මොහකට හරි කොහොම හරි විදියකින් එළියට පිට කරන්නනේ. ඒට අදාළ කෙනා හම්බ වෙලා කතාවෙන් හරි එහෙම නැත්නම් අඩුම තරමින් නිකන් ඉංගියක් හරි දෙනෝනේ මම තරහයි කියන එක. එහෙම නැත්නම් අඩුමතර එහෙම බැරි නම් අඩුමතරමින් මේ ළඟ තියෙන පුටුවකට හරි පයින් ගහගෙන යන ගතියක් තියෙනෝනේ මිනිස්සුන්ගේ. ඒ කරන්නේ මොකද අර තමන්ගේ හිතේ තියෙන තරහ එළියට කොහොම හරි එළියට දාන්න. එළියට දැම්මහම ඒකත් එක්ක යම්කිසි අර තරහවට පොඩි අඩුවීමක් වෙනවා. අන්න එහෙම එළියට දාන්න නැතුව පුළුවන් තරම් මේක ඇතුලේදීම මේකත් එක්ක වෙන සිහියෙන් ඉඳලා මේකේ දැවීම තැවීම තවන්ටම ඒ වෙලාවෙම අඳුරගන්න පුළුවන් නම් එතකොට මේ දැවීම තැවීම තරහ තිබීම නිසාම මගේ ඇතුළෙමයි තැවෙන්නේ. ඒ මනුස්සයා සමහරට දන්නේත් නැතුව ඉතින් එහෙම දෙයක් වෙනවා කියලා. මේ තරහ තියාගෙන ඉඳීම නිසාම තමන්ම දැවෙන නිසා එතකොට තමන්ටම තේරුම් අරගෙන මේකෙන් ගැලවීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට හොඳට තව නිරීක්ෂණය කරලා බලන්න. අර මං කිව්වා වගේ මේ තරහට සාපේක්ෂව ආසාව හොඳයි කියලා අපිට දැනෙනවා. ඒුණාට ඒ ආසාව මගේ කරගන්න සදාකල් තියාගන්න උත්සාහ කරොත් ඒකත් එක්ක එන දැවීම තැවීමත් තියෙනවද කියලා දැන් මේ ඊළඟ විදිහට තව ඉස්සරහට බලන්න පුළුවන්. එතකොට තේරුම් ගන්න පුළුවන් මේ ආසාව කියන එක තරහට සාපේක්ෂව හොඳයි. ඒුණාට ඒක තියාගන්න හැදුවොත් ඒකත් මේ වගේම දෙයකට පෙරලෙනවා කියන එක පොඩ්ඩක් තව ඉස්සරහට නිරීක්ෂණය කරගෙන යන්න. එතකොට තව මීටත් වඩා තමන් ගැන හොඳ අවබෝධයක් එන්න පුළුවන්. ඒ වගේමයි දැන් මට තරහ ගියාම මෙහෙමනම් බැරි වෙලා හරි මං කරන වැඩේකින් තව කෙනෙකුට තරහ යනවා නම් ඒ මනුස්සයාගේ මානසික තත්ත්වයත් අපිට හිතා ගන්න පුළුවන්. එතකොට ඒ වගේ වුණාම මම දෙයක් කරද්දි පුළුවන් තරම් වෙන කෙනෙකුට කරදරයක් නොවන විදිහට ඒ දේ කරන්න බලාපොරොත්තු වෙනවානේ. එතකොට ඒකත් එක්කම අනිත් පැත්තේ සිහිය, තමන්ගේ සිහියට ඒකත් උදව් වෙනවා. දැන් මං වෙන කෙනෙකුට තව කාටවත් ඩිස්ටර්බ් නොවන විදිහට වැඩ කරනවා නම්, එහෙම කරන්න මගේ බලාපොරොත්තුවක් තියෙනවා නම් පුළුවන් තරම් සිහියෙන් ඉන්න වෙනවානේ. එතකොට ඒකත් එක්ක සිහියටත් අනිත් පැත්තෙන් උදව් වෙනවා. ඒ වගේම මේක මේ සිහිය පැවැත්වීමටත් උදව් වෙනවා. ඒ වගේම තව කෙනෙකුට කරදරයක් නොවෙන්නත් මේක උදව් වෙනවා. නොහොම මේ දිගටම තව මේ විදිහටම නිරීක්ෂණය කරගෙන යන්න. හොඳයි.
එහෙමයි ස්වාමීන් වහන්ස. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. ලිඛිත ප්‍රශ්න මෙපමණයි. වාචික ප්‍රශ්න වලට ආරාධනා කිරීමට අවසරද ස්වාමීන් වහන්ස?
හොඳයි.
එහෙමයි ස්වාමීන් වහන්ස. මෙම වැඩසටහනට සහභාගී වී සිටින සියලුම දෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා තමාගේ භාවනා අත්දැකීම් ඉදිරිපත් කරන ලෙස. රියැක්ෂන් බටන් එකෙන් අත උසවා ප්‍රශ්නය යොමු කරන ලෙස ඉල්ලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. ඉන්ද්‍රනන්ද මම පොඩි වෙලාවක් ගන්න අර කලින් ප්‍රශ්න ඉදිරිපත් කරපු කෙනත් ඉන්නවා වැඩසටහනේ. ඉතින් මේ එයාටත් තව පැහැදිලි කර ගැනීමක් තියෙනවා නම් අවශ්‍ය නම් අපිට මේ අවස්ථාව ලබා දෙන්න පුළුවන් කියලා මම මතක් කර සිටිනවා.
මට ඇහෙනවද?
ඔව් ඇහෙනවා කියන්න.
ස්වාමීන් වහන්ස මට ඔබ වහන්සේ දීපු මේ අවවාද නම් තේරුණා. මට පොඩි මේ ප්‍රකාශයක් කරන්න ඕනේ. මට ඒකට අවසරයිද හැමෝටම?
ඔව් කියන්න.
මට දැන් මේ සතිය පුහුණු කරගෙන යන අතරේදී මේ මං කලින් වැඩ කරයි කවුන්සල කෙනෙක් විදිහට මේ ගාමන් ෆැක්ටරි එක. දැන් රැකියාවක් කරන්නේ නැහැ. නමුත් මට අවස්ථාවක් ගැලපිලා ඇවිල්ලා තිබ්බා. ඒ දැනට වැඩ කරන කවුන්සලර්ගෙන් මේ ඒ ෆැක්ටරි එකේ වැඩ කරන ළමයෙක් ඉන්නවා. වැඩ කරන අතරේ මැෂින් එක උඩට කලන්තේ දාලා වැටෙනවා. ඒක නිසා යට රස්සාවේ මේ ප්‍රශ්නයක් තියෙන නිසා මොකද කරන්නේ කියන එක කතා කරන්න. මට එකපාරට ඔළුවට ආවා හැමදෙරේ මේ කරයි යන පුහුණුව. මම යෝජනාවක් ඉදිරිපත් කළා. මේ අපි එයාට ස්වභාවික පරිසරය පාවිච්චි කරලා වෙලාවක් දීලා මේ සක්මන් කරවමු. ඊට අතරව පුළුවන් අපි උණු වතුරත් එයාට බොන්න යෝජනා කරමු කියලා. ඒකට හේතුව ආවේ හැමදෙරේ මම සීනාසනේ ඇවිල්ලා නතර වෙලා ඉඳලා තියෙනවා. එතකොට මම ලොකු සම්මහස හැම වෙලේම උණු වතුර මේ වළඳනවා දැකලා තියෙන නිසා. එතකොට මේ ඒ කරපු දේ අපි ඇප්ලයි කරලා බැලුවාම මේ ටික කාලයක් ඒ ළමයාත් එක කරන් ගියාම අර කලන්තේ දාලා වැටෙන මේ ප්‍රවණතාවයේ සෑහෙන දුරට අඩු වෙලා තියෙනවා. ඊට පස්සේ ඒකෙන් ආව මොටිවේෂන් එකත් එක්ක හමුදුරනේ මේ මට ආරාධනාවක් තිබ්බා මේ කරන පුණුව ගැන කට්ටියට මොකක් හරි ඉඟියක් අදහසක් දෙන්න පුළුවන්ද කියලා. එතකොට මට ඒ ආව යෝජනාව ප්‍රතික්ෂේප කරන්නවත් කිසිම අර ඉඩක් තියලා නෙමෙයි ආවේ. මට හා කියන්න විතරයි තිබ්බේ. නමුත් මට ටිකක් අභියෝගයක් වුණා. මොකද මම ආධුනිකයි. නමුත් අර මං කරන් යන දෙයට මම ආවකාය සාක්ෂියක් විදිහට විශ්වාස කළා. මං කෝ හරි කමක් නැහැ කතා කරමු කියලා. මුල්ම වැඩසටහනට 25 දෙනෙක් විතර වගේ වාඩි කරවලා තිබ්බා. දැන් මට ඇත්තට මේක අලුත් අත්දැකීමක්. නමුත් මේ මම බයක් මුකුත් කලබලයක් ගන්න නැතුව මම මේ මුලින් ඒගොල්ලොත් එක්ක නිකන් සාමාන්‍ය විදිහට කතා කරලා මං ඒගොල්ලොන්ව නිරීක්ෂණය කරන් හිටපු විදිහට මං හිතුවා මේ ඉඳගෙන ඉන්නකොට හුස්මත් එක්ක ඒගොල්ලන්ව යාළු කරහාට වැඩිය ඇවිදින එක හරහාම ඒගොල්ලන්ට මේ සතිය ගැන මොකක් හරි කියන්න පුළුවන් වෙයි කියලා මං ඒක ඒගොල්ලෝ ලවාම මේ මුලින් කරන්න දුන්නා. දීලිවිරලා මං එයාලගෙන් අහුවා මේ උගලන්ට මොකද දැන් දැනෙන්නේ කියලා. එතකොට එයාලා කිව්වා මේ පතුලේ ස්පර්ශය දැනෙනවා කියලා. ඊට පස්සේ මම ඒගොල්ලන්ට යෝජනාවක් කරා. ඒ දැනෙන ස්පර්ශය තමයි ඔයාලට ඉන්න එකම යාළුවා. එයාව විශ්වාස කරගෙන එයාත් එක්ක යාළු වෙලා ඇවිදින වැඩේ කරන්න පුළුවන්ද කියලා බලන්න කියලා. ඒ විදිහට තමයි මම ඒගොල්ලන්ට කියලා දුන්නේ. ඊට පස්සේ මේ එදිනෙදා ජීවිතයේ කරන එකට දැන් ඒගොල්ලෝ මහාන එක තමයි වැඩි හරියක් ඒගොල්ලන්ගේ ජීවිතේ කෙරෙන්නේ. එතකොට මම කිව්වා මේ දැන් අතට එක එක දේවල් අල්ලට අහුවෙනකොට මොනවද දැනෙන්නේ කොහොමද එක එක කිව්වා ඝනකමක් දැනෙනවා සී එහෙම විස්තර කරා යාලා. එතකොට මම ඒගොල්ලන්ට යෝජනා කරා එහෙනම් ඒ වෙලාවේදී දැනෙන දේවල් එක්ක මේ යාළු වෙන්න පුළුවන්ද කියලා බලන්න කියලා. මම ඊට පස්සේ ඒගොල්ලන්ට කිව්වා මම මාව විශ්වාස කරලා මේක කතා කරන්නේ. එහෙම මේකේ හරි දෙයක්වත් වැරදි දෙයක්වත් කියලා නැහැ. ඒ වෙලාවට ඔයගලන්ට මේ මොහොත දැනන දේත් එක යාළු වෙලා මේ ඒකත් එක්ක ගත කරන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ හාමුදුරනේ ඒගොල්ලන්ගෙන් මට මේ ෆීඩ්බැක්ස් ඇවිල්ලා තිබ්බා. මේ ප්‍රශ්න මතක් වෙනවා, ඒවත් එක්ක කරදරයි, මේ අපි ගොඩක් අර කටුක ජීවිත ගත කරන්නේ එහෙම කියලා. මං වැඩි ඒව ඔලුවට ගන්න කියලා. ඊට පස්සේ එයාලගෙන් ආයේ දෙවෙනි සෙෂන් එකකටත් මට ආරාධනාව තිබ්බා. ඊට පස්සේ ඒකෙදී මට ගෝ මෙහෙ එහෙම නැතුව මේක අපිට දැයිද මේක වෙන විදිහකට කියලා දෙන්න කියලා. කියන්නේ ඊට වඩා සරල කරලා. මට ඊට පස්සේ කල්පනා වුණා, දැන් ඒගොල්ලන්ගේ ලොකුම ප්‍රශ්න තිබ්බේ මේ අතීතයට හිත යනවා, අනාගතයට යනවා. ඊට පස්සේ මම ඒගොල්ලන්ට මේ සිහින් කරන්න පුළුවන් සෙල්ලම් ටිකක් දුන්නා. දීලිවෙලා ඒගොල්ලෝ කරා කරලා දිනපෝ ඇත හිටියා. ඊට පස්සේ මම අහුවා, දැන් මොකද ඔයගලන්ට කියන්න තියෙන්නේ කොහොම, මම අහුවා කොහොමද ඔයගොල්ලෝ දෙන්නේ කියලා. ඊට පස්සේ ඒ වෙලාවේ ඒ දීපු දෙයත් එක්ක අපි හිටියේ නිසා මම ඊට පස්සේ හැමදෙරනේ ඒක හරහා ඒගොල්ලන්ට කිව්වා, ඒ වෙලාවේ ඔයාලට ගෙදර තිබ්බ ප්‍රශ්නවත් අනාගතයේ සැලසුම්වත් මතකට ආවේ නැහැනේ, ගේම් එකත් එක්කනේ හිටියේ. අන්න ඒ වගේ දෙයක් තමයි මේ කියන්නේ කියලා එතනින් ඒගොල්ලෝ ටිකක් මේකට කැමති කියන තැනට ආවා. ඊට පස්සේ කොහොම හරි මට දැන් ඒගොල්ලන්ගෙන් මේ ෆීඩ්බැක් වෙනවා හැමදෙරනේ. සමහරු වැලි මලු ගෙදර මිදුල් වල හදාගන්න මේ ප්ලෑන් කරනවා කියලා, සහ දැන් ආයතනයේට මේක මට සක්මනේ හරහා ඉදිරිපත් කරන්න ඕමනාවක් ආව නිසා අපි පොඩි උපක්‍රමයක් හදුවා. නෝටිස් බෝඩ් එකක් ආවට යට වැලි පුවරුවක් හදුවා. හදල ඉවරලා අපි යෝජනාවක් කළා මායියේ කවුන්සලයි, ඔයගොල්ලෝ නෝටිස් කියවනවා නම් සිරපු දෙක ගලවලා මේ වැලි තීරුවට බහලා ඒක ඇතුලේ ඇවිද ඇවිද මේ නෝටිස් බෝඩ් එකේ තියෙන ඒවල් කියවන්න කැමති නම් මේක පොඩ්ඩක් බලන්න කියලා. දැනට තියෙන මේවත් එක්ක හඳුරන්නේ අර මේ කිසිම අර මේ වෘත්තික මට්ටම් ભેදයක් නැතුව ලොකු අය පවවන්නත් ඒක හරි කැමැත්තෙන් විනෝදෙන් මේ වැඩේ කරනවා කියලා. ඒක අපි බලාපොරොත්තු වෙන්නේ ක්‍රමානුකූලව. දැන් මේ වැලි කොටුවක් තියෙන්නේ, මේ කොටුව ටික ටික දිගට තීරුවක් කරලා සක්මන් මළුවකට යෝජනාව ගේන්න තමයි හිතාගෙන තමයි ඒකට ආවේ. තව ඒගොල්ලන්ට මම මේ වර්තමානයේ ඉන්නවා කියන එක තේරුම් කරවන චිත්‍රපට කරන්න දුන්නා. මැන්ඩලා අරගෙන මේ චිත්‍රපට කරන්නේ ඒකත් ඒගොල්ලන්ට මේ රසවත් වුණා. දැන් ඒක හරහා ඇතුලේ ටික ටික මේ සිහිය ගැන මයින්ඩ්ෆුල්නස් ගැන කතාවක් යනවා. මට දැන් තව එකකට ආරාධනා කරලා තියෙනවා හැමදෙරනේ මේ ඉංග්‍රීසි අධ්‍යක්ෂින් කතා කරන්න කියලා. නමුත් මේ මම එහෙම දෙගිඩියාවකින් නෙමෙයි ෆේස් කරන්නේ. මම ඒ වෙලාවට හරිම රිලැක්ස් වෙිට තමයි ඉන්නේ. මොකද මටත් විශ්වාසයි මම කරන දේ මම බේස් කරලා කතා කරන්නේ කියන එක. නමුත් මට හිතුණා මම මේක ගැන කිව්වොත් ඒක මගේ යුතුකමක් කියලා. මොකද සෑහෙන පුණ්‍යානුමෝදනාය වෙනවා. අසනීප ඔළුව කැක්කුම් තියෙන ළමයි ගොඩක් සුවපත් වෙලා කියලා වෙනවා සක්මන් හරහා. ඉතින් මම හිතුවා මේ පුණ්‍යානුමෝදනාව වහන්සේලාට ඉදිරිපත් කරොත් හොඳයි කියලා. ඒකයි සමිනාස්ගේ ප්‍රකාශය. බොහොම ස්තුතියි තෙරුවන් සරණයි.
හොඳයි, ගොඩක් වැඩක් කරලා තියෙනවා. ඒකම ඉතින් දැන් මේ වෙයිදි කරනකොට තමන්ගෙත් ඇතුළේ දැන් අපි කරන දෙයක් නේ මම කියන්නේ. ඒක නිසා අර තමන්ට තමන්ගේ අත්දැකීමම කියන්න පුළුවන් අපිට. අර නිකන් පොතකින් බලලා කියන එකක් නෙවෙයි මේක, මමත් කරපු එකක් කියන නිසා ඒක වටිනවා. නැත්තම් ගොඩක් කලවරද අපි ඉස්කෝලේ ඉගෙන ගන්නකොට වෙන මොකක් හරි දෙයක් කරනකොට කරන්නේ මේ කොහෙවත් පොතක තියෙන එකක් නේ. දැන් කවුන්සලර්ස්ලා කරන්නේ මොකද්ද, කොහේ හරි පොතක තියෙන එකක්, කවුරු හරි කියපු දෙයක් නේ. ඇත්තටම කවුන්සලින් කියලා කියන්නේ ඇත්තටම තමන්ගේ අත්දැකීම නෙවෙයිනේ. දැන් මේක එහෙම නෙවෙයි, තමන්ගේ අත්දැකීමක් මේ කරන නිසා ඒක ඒ වගේම මේක මේ අර තමන්ගේ අත්දැකීම නිසා මේක සතිය කියන එක මේ පොතක නෙවෙයි මට ඕන විදිහට කියන්න පුළුවන්. දැන් මම සතිය උගන්වනකොට කියන දෙයි කුසල සායනාංශ උගන්වන කියන අත්දැකීම ඊළාට ලොකු සායනාංශ කියනකොට තියෙන අත්දැකීම බැලුවම එකම සතිය තමයි. ඒ වුණාට එක එක්කෙනාගේ අත්දැකීම එක එක විදියයි, ඒ උගන්වන විදියත් වෙනස් වෙනවා. එතකොට දැන් ඔයගොල්ලන්ටත් පුළුවන් තමන් කරපු දේ කියනකොට තමන්ගේ අත්දැකීමත් එක්කම විස්තර කරන්න. ඒක තමයි හරියටම අර නිකන් ඇඟට දැනිලා ඇඟේ තියෙන දෙයක් නේ කියන්නේ, පිටින් අර ආරෝපණය කරගත්ත එකක් නෙවෙයි. අනේ ඒ වගේම දැන් ওই සතිමත් බව පුරුදු කරන්න ওই එක එක විදි ටැක්ටික් දාගෙන තියෙනවනේ. එතකොට වැලි මලුවක් කියන එක තියෙනවා නම් හොඳයි. එනකොට වැලි මලුවක්ම අවශ්‍ය නැහැ. ඉන්න මොකක් හරි ওই ලයින් අතරේ මොකක් හරි ඉඩක් තියෙනවා නම් ඒ ඉඩ උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම දැන් ওই සක්මනමම දැන් හොඳට සක්මනට පුරුදු වෙච්ච නිසා හොඳයි. ඒකම සක්මන විතරක් නෙවෙයි, ඒකම බලන්න ඒගොල්ලෝ කෑම කනකොට සතිමත් වෙන හැටි, ගෙදරින් එද්දි දත් මදිනකොට, මූණ හොදනකොට, ඊළාට බස් එකක හරි ඒගොල්ලෝ එන අතරේදී සතිමත් වෙන හැටි. ඔය විදිහට ඒ සතිමත් බව අර මුලින් එක තැනකින් අපි කුණ්‍යක් ගහලා ඒකට ඇතුළට වුණාට පස්සේ අපිට පුළුවන් ওই එක එක තැන් වලින් ඒකට බැහැ ගන්න. දැන් අපේ සංසාර පුරුදු අනුව එක එක්කෙනාට දැනෙන විදිය වෙනස් වෙන්න පුළුවන්. දැන් මට සක්මන් කරද්දි මට හොඳට සතිය පුරුදු වුණාට තව කෙනෙකුට පුළුවන් දත් මදෙද්දි ඊට වඩා හොඳ සිහියක් එන්න පුළුවන්. තව කෙනෙක්ට මූණ හොදද්දි වතුර මූණේ වදිද්දි සිහිය දැනෙන ගතිය අන්න ඒක හරහා එයාට ඇතුළට බහින්න පුළුවන්. තව කෙනෙකුට පුළුවන් කෑම කද්දී රස දැනෙන හැටි, ඇඟිලි තුඩු වලට දැනෙන දේවල් අන්න ඒව හරහා හොඳට එයාට සතිය හොඳට මේ ස්ථාපනය වෙන්න පුළුවන්. එහෙම එහෙම ඒ ඕගේ තියෙන ගොඩාක් පැති තියෙනවනේ. ඒ වෙන්න පුළුවන් හැම වේරියේෂන් එකක්ම වගේ අපිට කියලා දෙන්න පුළුවන් නම් ඒ හරහා එක එක්කෙනාට එක එක තැන් වලින් ඇතුළට බැහැ ගන්න පුළුවන්. කොහොමහරි ඇතුළට බැස්සට පස්සේ එකම තැනකට ගියාට එක එක්කෙනා ඉන්න තැන් අනුව ඒකට එන පාරවල් ගොඩාක් තියෙන්න පුළුවන්. එතන අපිට කියලා දෙන්න පුළුවන් එක එක විදි ගොඩාක්. දැන් අපි සතිමත් වෙන දවස පුරා සතිමත් වෙන හැටි මතක් වෙනවනේ. මතක් වෙනවා කියනවා එකපාරට සතියෙන් නොහිඳ සතිමත් වෙනකොට මතක් වෙනවා මෙන්න මේලා මට දැනුනේ මෙන්න මෙහෙම දෙයක්. ඔන්න ඔය වගේ දේවල් හරහා මගේ අත්දැකීම් හරහාම මට කියන්න පුළුවන් මෙන්න තව කෙනෙකුට මෙන්න මේ වගේ වෙලාවෙදි සතිමත් වෙන්න පුළුවන් කියලා අන්නවම අර අපේ අත්දැකීම් හරහා මේගොල්ලන්ට කියලා දෙන්න පුළුවන් දවස පුරාම සතිමත් වෙන විදිය. එතකොට ඒගොල්ලන්ගෙන් සමහරට මීට වඩා ගොඩාක් මේ මීටත් වඩා අපි නොදන්න තැන්වලදී ඒගොල්ලෝ සතිමත් වෙන ගැන හැටි අපිට දැනගන්න පුළුවන්. එතකොට ඒක නිසා ඒගොල්ලන්ට තව තව අර වැඩි දවස පුරාම සතිමත් වෙන විදි තව තව දේවල් තියෙනවා කියන ඕපන් කිව්වනම් ඒගොල්ලෝ අපිට කියයි මීටත් වඩා හොඳ විදි තියෙනවා කියලා. ඒ වගේම අර වැලි මලුවක්ම කියන එකක් තියෙනවා නම් හොඳයි. එහෙම නැත්තම් වැලි මලුවක් නැතුව කොන්ක්‍රීට් එකේ හරි තනකොළ බිස්සක හරි දැන් ওই ගාමන්ට් එකේ ඉඳලා එළියට එනෝනේ ඇවිදගෙන යන ප්‍රමාණයක් තියෙනවා ඇතිනේ. අනේ තාරපාරේ හරි එන්න පුළුවන් නම් ඒත් කමන්නේ. සෙරප්පු නැතුව ඉන්නෝනම් හොඳයි. ඒුණාට සෙරප්පු දාගෙන හරි සෙරප්පුවේ දැනෙන දේ හරි සතියෙන් ඉන්නෝන ඒකත් තව එකක්නේ. අර අපි මේ 100ට 100ක්ම හොඳ වෙන එක හොඳයි. ඒ ඊට අතරමැදදී ඊට කලින් මොකක් හරි දෙයක් කරන්න පුළුවන් නම් ඒකත් ඉතින් නරග නැහැ නේද? ඒක නිසා මේ අවස්ථාවල් ගැනත් හොඳට හිතලා බලන්න. ඉතින් මෙච්චර ලොකු දෙයක් කරපු එක වටිනවා. ඒකට කරන්න පුළුවන් තව තව දේවල් ටිකක් තමයි මම මේ පැහැදිලි කරේ. නැතුව මේ අර මේ කරපු දේ නරකයි කියන මේකේ අඩුපාඩු කියන එකක් නෙවෙයි. මේ ගොඩාක් ලොකු ගමනක් ගිහිල්ලා තියෙනවා. ඒ ගමනට තව තව මීට වඩා වටපිට දේවල් ටිකක් එකතු කරගෙන තව ඉස්සරහට යන්නත් පුළුවන්කම තියෙනවා කියන එක තමයි මතක් කරේ. හොඳයි.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, මටත් පොඩි අදහසක් ඉදිරිපත් කරන්න අවසරයි මේ සිතාරණංගිගේ ඒ කතාවෙන් පස්සේ. ස්වාමීන් වහන්ස,
ඔව් කියන්න.
ඔව් ස්වාමීන් වහන්ස, ඇත්තටම කියන්න ඕනේ මේ ඒ කතාව අහගෙන ඉන්නකොට මට හරි ආස හිතුණා. මොකද මේ සිතාරණංග ලේසි නෑ කතා කරවන්න. ඔයිට කාරණත් මම ඉන්වයිට් කරා මේ කතා කරන්න මේ කැමති වුණ නැහැ. හැබැයි මම පහුගිය කාලේ දැක්කා අපිට හැම පහුගිය සති දෙක තුනින් නැති වුණාට දිගටම මේ රිපෝර්ට්ස් එවයි රිපෝර්ට්ස් වලින් මේ නංගි කොච්චර ඉම්ප්‍රූව් වෙනවද කියන එකත් අපි දැක්කා. එයා කතා කරන්න අකමැති වෙන නිසාම තමයි මම නම කිව්වෙත් නැත්තේ. හැබැයි මම බොහොම ස්තුතිවන්ත වෙනවා නංගිට මේ ඒ අවස්ථාව අරගෙන ඒ ඉදිරිපත් කිරීම කරපු එක ගැන. මොකද අපි විශේෂයෙන්ම ආධුනිකයට කරන වැඩසටහනක්. එතකොට මේ කිසිම දෙයක් يعني මේ දැන් ස්වාමීන් වහන්සේ කෙනෙක් නොවී දැන් ඔයා මේ ළඟදි පටන් ගත්ත කෙනෙක් වෙලා ඒ කරපු හඳුන්වා දීපු හැටි සහ ආධුනිකයට ඒ කරපු අනුග්‍රහය හැටියට මේ වැඩසටහන් සම්බන්ධ වෙන පුහුණු නොවන කෙනෙක් ඉන්නවා නම් මං හිතන්නේ හැම කෙනෙක්ම මේකෙන් මේ පොඩි ප්‍රේරණයක් ලැබුණා කියලා මං හිතනවා හැමෝන්ටම. ඒ වගේම මේ මම ඉතින් ඇත්තටම හිතුවා දැන් ඔයාට හොඳයි ටැලන්ට්ස් තියෙනවා ආධුනිකයට මේ අනුග්‍රහ දක්වන්නේ. ඒක නිසා අපේ මේ සංවිධායක මඩුල්ලටත් එකතු වෙන්න කියලා ආරාධනයක් මම ප්‍රසිද්ධියේ කරන්න කැමති. ඔයාටත් එහෙම එකතු වෙන්න පුළුවන් නම් අපි කැමති. ඒක තමයි මට ඉදිරිපත් කරන්න තියෙන අදහස්.
ස්තුතියක්. අපි බලමු ඉස්සරහට කල්පනා කරලා. ඇත්තටම මේ මාව මොටිවේට් වුණේ මට අවසරයි නම කියන්නේ අපේ ගෞරවනීය ධම්මකසල හාමුදුරුව මං සේනාසනේ නතර වෙලා දීපු අවවාදෙකින්. උන්වහන්සේ මට එක දාපු කමටහන් වර්තාවක් සුද්ධ කරලා ඉවරලා අවසානේ කිව්වා බස් එක මිස් කරගන්න එපා. කොහොම හරි බස් එකේ නැගලා ඉන්න. ෆුට්බෝඩ් එකේ හරි කමක් නැහැ. කොයි වෙලෙක සීහරි සීට් එකක් හම්බෙයි කියලා. මම ඒක විශ්වාස කරලා තමයි සතියට මට ඉන්ට්‍රස්ට් වුණේ. ඉතින් ඒ හරහා තමයි අපි මේ පුහුණු කරගෙන යන්නේ. ඒ අතරේ දැන් හම්බෙන සාමනාංශලයි හැමෝගෙම හම්බෙන අවවාදස් එක්ක. මට කිසිුතියක්.
හරි නංගි හරි. බොහොම බොහොම සුතියයි අදහස් දෙපත් කිරීමට. තෙරුවන් සරණයි.
රාධිකා වින වෙනත් වාර්තානේ වගේනි.
ඒක තමයි නැන්දා මේ තව කාට හරි ගැටලුවක් නැත්නම් අපි එහෙනම් වැඩසටහන ඉවර කරන්නත් පුළුවන් අපිට. කාල වේලාව නම් ඉවරයි. අපි විනාඩි 15ක් විතර වැඩිපුරත් අරගෙන තියෙන්නේ. ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ වෙන කෙනෙක් ඉදිරිපත් වෙන්න ඇති නිසා අවසරයි මම එන දවසට මේ ඉඳලා සානස සෑහෙන අවුරුද්දක විතර පස්සේ මම අද හොස්ට් කරන්න ආවේ මෙල්බන් කට්ටිය ඔක්කොම unavailable වෙච්ච නිසා. මේ මට දැන් ඔබ වහන්සේ අර කලින් සිතානංගගේ මේ වාර්තාවට දීපු උපදෙස් එක්ක මට පෞද්ගලික අත්දැකීමක් ගැන මතකයක් ආව. පොඩියට මට ඒක කෙටියෙන් ඉදිරිපත් කරන්න අවසරයි.
ඔව් කෙටියෙන් කියවන්න.
ඔව් දැන් ඉවර කරන්නත් වෙනවා. හරි නිසා මම ඇත්තටම අර ඔබ වහන්සේ කියවන දැන් අපිට මේ කැමැත්ත සහ අකමැත්ත ඇති වෙනකොට ඒක අපි නිරීක්ෂණය කරගෙන දිගටම යන්න කියලා දැන් ඇත්තටම මම මේ දවස්වල නම් අර මගේ සත්‍යමත් පුහුණුව හොඳටම කෙරෙන්නේ නැහැ. අර පංචුවල් නැහැ. හැබැයි එහෙම කරන කාලෙක මම අත්දැකපු දෙයක් මේක. මට මොනවා හරි කැමැත්තක් එනවා නම් දෙයකට ඒක නිකන් මගේ ශරීරයේ විනිවිද ගිහිල්ලා 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 බැලුවාම සියුම්ම තැන තමයි මගේ හෘදයා ආශ්‍රය කොහට තැනක පොඩි තිගැස්මක් ඇති වෙනවා. ඕක තමයි ඉනිෂියේෂන් එක. එතනින් පස්සේ තමයි අනිත් මගේ ශරීරයේ මොනවා හරි වෙනස්කමක් වෙනවා නම් ඒ තිගැස්මෙන් පස්සේ තමයි ඒ ටික වෙන්නේ. මුලින්ම පටන් ගන්න යන එතනින් කියන එක මම එක දවසක් මේ ඔබ්සර්ව් කරා. ඊට පස්සේ ඒක හරි ප්‍රොමිනන්ට්. මට ඕනම කැනක්ක් එනකොට මම දන්නවා මේ එතනින් තමයි පටන් ගන්න කියලා. හැබැයි මට මේ තරහක් හරි ගන්නේ අකමැත් වෙනකොට, ද්වේෂයේ ස්වභාවය එනකොට මට ඒක හැම එච්චර ලේසි නෑ අල්ලන්න මගේ මේ අර රාගය හරි කැමැත්ත හරි වගේ. හැබැයි මම කාලයක් තිස්සේ ඔක ඔළුවේ තියාගෙන බලනකොට මට තේරුණා අකමැත්තාවත් මට දැනෙන්නේ ඒකත් ඒ වගේ පොඩි තිගැස්මක් ස්වභාවයක් තියෙනවා. හැබැයි ඒ ස්වභාවය සම්පූර්ණ වෙනස් තිගැස්මක්. ඒ ආශ්‍රයෙන් තමයි වෙන්නේ ශරීරයේ ගත්තත් මේ කියන්නේ හෘදයේ ආශ්‍රය වෙන දෙයක් තමයි. හැබැයි ඒක ඒ බය හරි අකමැත් හරි ඒකෙත් පොඩි තිගැස්මක් තියෙනවා. ඒ තිගැස්ම ස්වභාවය වෙනස්. එතකොට ඒ වයිබ්‍රේෂන් එක මගේ ශරීරයේ පුරා යන්නේ වෙනස්ම විදිහකට. ඉතින් අර වහන්සේ කියපු සමය කැමැත්ත හා අකමැත්ත එනකොට ශරීරය දිහා බලන් ඉන්න කියපු නිසා මට මේ ඒක අදහසක් විදිහට ඉදිරිපත් කරන්න හිතුණා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගෙන් ඒ සම්බන්ධයෙන් වැඩිදුර උපදෙස් ලැබෙනවා නම්
එතන අර අපි අඳුරගෙන තියෙනවා මෙහෙම තරහක් ආවහම මේ වගේ දෙයක් ආසාවක් ආවහම මෙහෙම කියලා. ඒක ඇත්ත. ඉතින් අඳුර ගැනීමක්ම තමයි අපේ ඇඟ කියන එකත් මේ අඳුරගත්ත තැනක්නේ. හાર્ට් එක මෙතන තියෙනවා කියලා තව විදිහකින් අඳුර ගැනීමක්ම තමයි. ඊළාට ওই විදිහට තරහක් ආවහම පටන් ගැනීමක් වෙන්නේ මෙහෙමයි කියලා අඳුර ගැනීම. එතකොට අර තරහක් එනකොට මුලින්ම අඳුරගෙන අඳුර ගන්න අමාරුයි. ආසාවක් එනකොට මුලින්ම අඳුර ගන්න පුළුවන් කියන එකත් ඔය එක එක්කෙනාට එක එක විදියයි. මොකද අපි තරහක් එනකොට ඒක අඳුර ගන්න ටිකක් අමාරු වෙන්නේ ඒකත් එක්ක අපි ටිකක් දුර ඇදිලා යන නිසා. ඒ වුණාට ආසාවක් එනකොට ඒක මුලදිම මේ අර බීජයේදීම අඳුර ගන්න පුළුවන් කියන්නේ අපි ඒකත් එක්ක ඇදිලා යන gati අඩුයි. එතකොට ඒ හරහා අඳුර ගන්න පුළුවන් මගේ චරිතය ටිකක් අර තරහ පැත්තට බරයි කියන එක. ඒ කියන්නේ තරහවට මං තාම අහු වෙන කෙනෙක් කියන එකත් ඒ පැත්තෙන් අඳුර ගන්න පුළුවන්. ඒ වගේම දැන් මේ වාර් මේ හાર્ට් එක හරි අතපය හරි මොකක් හරි නන්දාන්නේ මේ මමව තමයි. මේ ලෝකයේදී අපි දාගත්තු සම්මතිනේ. ඉතින් මෙහෙම එක තැනකින් එනවා කියන එක ඒ අපි අඳුරගත්තු විදිය. ඒ අඳුරගත්තු විදිය හොඳයි. ඉතින් මොකක් හරි ඒක හොඳ වුණත් ඒකත් තව එකක් විතරයි කියලා ඒකත් අල්ල ගන්න පුළුවන්. නැත්නම් මේකමයි හරි කියලා එක දැන් වෙන කෙනෙකුටත් තරහ එනකොට මෙන්න මෙතනින්ම අඳුර ගන්න ඕන, ආසාව වෙනකොට මෙන්න මේ විදියමයි කියලා හරි ඒ අන්තයට යන්නේ නැතුව මේක මේ මට අඳුර ගන්න පුළුවන්ුනේ මෙහෙමයි. වෙන කෙනෙකුට තව වෙනස් සම්පූර්ණ වෙනස් විදියකින් මේක අඳුර ගනි. එහෙම වෙන්නත් පුළුවන් කියලා ඒකත් අර ඕපන් හිතන්න පුළුවන් වෙන පුරුදු වෙන්න ඕන. ඒ වගේම තව තවත් දැන් අපි මම දන්නවා නම් මගේ තරහවට පොඩ්ඩක් වෙලා ගිහිල්ලා තමයි මම අඳුරගන්නේ කියන එක දන්නවනම් තරහ ගැන මීට වඩා සතිමත් වෙන්න පුළුවන් නම් ඕකත් තව පල්ලෙහා බිඳුවටම බස ගන්න පුළුවන් වේ. එතකොට අර ආසාව මුලින්ම අඳුර ගන්නවා වගේම තරහටත් තව පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා ඒකෙදිත් මුලින් අඳුර ගන්න පුළුවන්කම ලැබෙයි. හොඳයි, ඔය විදිහට කරගෙන යන්න ඉතින්.
එහෙමයි ස්වාමීන් වහන්සේ, බොහොම පිං. ඒ කතාව ඇත්ත ස්වාමීන් වහන්සේ, තරහ වෙනකොට මට ටිකක් වෙලා ගිහින් තමයි සෙන්ස් වෙන්නේ තරහ ගියා කියලා. මේ උත්සාහ කරන ස්වාමීන් වහන්සේ ඉතින් කල්යයි, ඒ වුණාට පිං කරගෙන යන ස්වාමීන් වහන්සේ, බොහොම පිං ඔබ වහන්සේගේ උපදේශ වලට. වෙන කවුරුත් අත උස්සලා නැති නිසා ස්වාමීන් වහන්සේ නම් අපි වැඩසටහන අවසන් කරමුද? එහෙමයි ස්වාමීන් වහන්ස, බොහොමසිර බොහොම පිං. නාමන්ත, මම නාමන්තට ආරාධනා කරනවා පුණ්‍යානුමෝදනාව ඉදිරිපත් කරන්න කියලා. ඉන්ද්‍රනන්දට අපේ ප්‍රශ්න උත්තර වැඩසටහන මෙහිවට සුතිවන්ත වෙන ගම. බොහොම පිං
ඉන්නේ
නේද නාමන්ත?
බොහොම සුති, බොහොම පිං රජික. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ගිනුත් ස්වභාවයේ සිල් දිනා ගිනුත් අවසරයි. මම පුණ්‍ය මොදනාව ආරම්භ කරන්නම්. නිසරවනේ අනුග්‍රහයෙන් සිදු කරන ලබන ධර්ම දේශන, කමඨහන් උපදේශ දේශනා ආදී කුසල් දහම් දිරුණු ප්‍රතිපදාවට පිවිසිම් දොරටුවක් ලෙස මේ ආධුනික වැඩසටහන, සතිමත් වැඩසටහන වෙනුවෙන් ඔබ වහන්සේලාගේ උතුම් මරමණක් වෙනුවෙන්ම සකස් වූ පැවිදි ජීවිතයෙන් කාලය වෙන් කරමින් අප සියලු දෙනා වෙත ඔබ වහන්සේලා විසින් සිදු කළා වූ මේ අනුග්‍රහය උපදේශ දේශනාව ඔබ වෙනුවෙන් ඔබ වහන්සේලාට අපගේ පාදාභි වන්දනා පූර්වක නමස්කාරය වේවා. මේ සියලු කුසල් ධර්මයන්, පුණ්‍ය ධර්මයන් ඔබ වහන්සේලාට නිවන් අවබෝධය පිණිස හේතු වේවා, උපකාර වේවා. සාදු සාදු සාදු. තවද මේ වැඩසටහනට අනුමැතිය දුන් අතිගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේටත් මේ රැස් වූ කුසල් හා පුණ්‍ය ධර්මයන් නිවන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවා. චිරාත් කාලයක් ශාසන කටයුතු කිරීම සඳහා නිදුක් නිරෝගී දීර්ඝාෂ සම්පත්තිය නත්වේවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ වැඩසටහන ආරම්භ කිරීමටත් පවත්වා ගැනීමටත් විහෙත මහන්සියෙන් දායක වූ අප කැප වූ සියලු සංවිධායක මණ්ඩලයේ පිරිසටත්, බණ දහම් අසමින් සතුට වෙමින් කමඨහන් පිරිසිදු කරගත්තා වූ සියලුම පිරිසටත් සියලුම පුණ්‍ය ධර්මයන් කුසල ධර්මයන් අනුමුදන් වේවා. නිවන් පිණිසම හේතු වාසනා වේවා. නිදුක් නිරෝගී දීර්ඝායුෂත් වේවා. සාදු සාදු සාදු. ඒ වගේම බුද්ධ පරිනිර්වාණය පටන් මේ දක්වා බුද්ධ ශාසනය ප්‍රවර්තනය කිරීමට උපකාරී වූ ඒ භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා යනාදී සිව්වනක් පිරිසටද ඍෂි පරිදි මේ සියලු පුණ්‍ය ධර්මයන් කුසල ධර්මයන් අනුමෝදන් වේවා. නිවන් අවබෝධයේ අවබෝධ වීම පිණිසම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. මේ ධම්ම දේශනා අසමින් කමඨහන් පිරිසිදු කිරීම ආදී පුණ්‍ය සම්භාරයන් සියලුම පින් කැමති පෙනෙන නොපෙනෙන පිරිස්වලද අනුමෝදන් වේවා. එත්තාවතාචම්මේහි සම්මදං පුඤ්ඤ සම්පදං.